හත්වැනි බ්‍රහස්පතින්දා සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේගේ උත්පත්තිය ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ මහා පරිනිර්වාණය යන උතුම් වූ මංගල කරුණු තුන සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක දිනය යෙදී ඇති අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බෘක්හි පිහිටි බද්ධේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් ඉදිරිපත් කරනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවට සවන්දීමටයි අප සැම මේ මොහොතේ සැදී පැහැදී සිටින්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කර සිටින්නේ බද්ධේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැගොඩපොළ විමලඥාන ස්වාමින් වහන්සේයි. ගරු ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී නමස්කාර පූර්වකව අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්මදේශනාව සඳහා දායකත්වය සපයන්නේ ජයන්තා හේමචන්ද්‍ර සහ ගාමිණී හේමචන්ද්‍ර යන සැදැහැවතුන් විසින්. රිපල් බෘක් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සහ වැඩ සිටි ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයත් ධර්ම අවබෝධයත් ප්‍රාර්ථනා කරන අතරම දෙපාර්ශවයේම මියගිය දෙමාපියන් හට පින් අනුමෝදන් කිරීමටත් නම් වශයෙන් සඳහන් නොකළත් මෙම ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන් පවත්වාගෙන යාමට නන් අයුරින් උදව් උපකාර කරන සියලු දෙනාටම ධර්මාවබෝධය වේවායි පැතීමටත් මෙම ධර්ම දානමය කුසලය සිදු කිරීමෙන් ජයන්තා සහ ගාමිණී යන දෙපළ බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින පිරිස පංචශීලෙහි පිහිටුවා ඒ වගේම අෂ්ටාංග ශීලයේ සිටින පිරිස අෂ්ටාංග ශීලයේ පිහිටුවා ධර්මදේශනාව ආරම්භ කරන මෙන් ගරු ස්වාමීන් වහන්සේගෙන් මේ අවස්ථාවේදී මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු.
නැයි පළමුවෙන්ම අටාංග උපෝසත සීලයේ සමාදන් වෙන ඉන්නතු ඒ සඳහා නමස්කාරය කියන්න.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි
සංඝං සරණං
ගච්ඡාමි.
අදින්නා
දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
නච්ච ගීත වාදිත විසූක දස්සන
නච්ච ගීතවාදික විසූක දස්සන
මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන
මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල
විභූෂණාත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
විභූෂණාත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි
උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්දීං උපෝසථාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආමබන්තේ සාදු සාදු
පංචල සමාදමින අද සමාදමින සඳහා යන පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සත්‍යං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං
ආමභන්තේ සාදු සාදු සාදු
හොඳයි කවුරුත් තමන් ඉන්නේ ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්නේ ඉරියව්වට කවුරුත් සීහ පිහිටව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්නේ ඉරියව්ව තමන්ගේ මනසින් බලන්න මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්නේ ඉරියව්වට සීහ පිහිටව ගන්න මේ මොහොතේ අපි සියලු දෙනා මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතර භාගවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙදී තාමත්ම කලාතුරකින් ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ඒ උතුම් සත්‍ය ධර්මයේ මේ ලෝකයේ පවතින තාමත්ම කලාතුරකින් ඒ ධර්මය දේශනා කරනයි මේ ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින් ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඊට අනුකූලව කටයුතු කරනයි පහළ වෙන්නේ තාම කලාතුරකින් භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තේ උතුම් සත්‍ය ධර්මය මේ මිහි පිට පවතින අවධියකදී අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා උතුම් කල්යාණ මිත්‍රයන් තුලින් අපිට ඒ ධර්මයේ අහන්න අවස්ථාවට සැලසුණා. එපමණක් නොව යම් ප්‍රමාණයකට අපි තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්නත් අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි ලැබුවෝ මේ පරම දුර්ලභ අවස්ථාව තව කොතෙකුත් දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බෑ. හේතුව අපේ ජීවිත හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නේ තන අග තියෙන පිණිබිඳක් වගේ. තන අග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්නට පුළුවන්. කිසිම හයියක් අත්‍යක් නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනකින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා අපේ ජීවිතය වේගින් ගලාගෙන යන්නේ මරණයට කිසිම දවසක් මොහොතක් නතර වීමක් නැහැ. එවගේම මේ ජීවිතයේ හරියට මරණයේ කැපුණු ගවයෙක් වගේ ගවයේ පදකස්ථානයට රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම තත්පරයක් පාසාම විනාඩියක් පාසාම අපේ ජීවිතයේ ක්‍රමානුකූලව පියමන්වගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතයේ හරියට දියේ දිරක් වගේ දේදිර වහා මැකනුව මැකනිරය කොදාකොත් අපිට ලැබින්නේ නැහැ. අපේ ජීවිතය එහෙමයි. යම් දවසක මේ ජීවිතයේ මරණයට පත්වෙනවා. ඒ මරණය මැකී යනවා, මරණය මැකී යෑම කොදාකොත් අය දකින්න ලැබින්නේ නැහැ. ඒ නිසා ජීවිතය ගත්තාම හරි කිසිම හයියක් සත්‍යයක් නැති මරණය කරා යන මරණය යම් මොහොතක මේ ජීවිතය මේ කියනවා. මරණය කියන්නේ අපිට ජීවිතව හැමදාම නොයෙක් හේතුන්ගෙන් සම්මුඛ වෙන්න පුළුවන්. අපි කනගුණ ආහාර පාන බැරි වෙලාවත් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ඉස්සර වැටුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පෙන් දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් කරලා මැරෙන්න පුළුවන්. වාත පිට සෙමි තුන්දොස් කිපලා මැරෙන්න පුළුවන්. පරිහරණය කරන එක් වස්තු මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. බාහිර ඇතිවන එක් විපත් කරදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. එනිසා ජීවිතයේ හරිතාව කාලිකයි. මරණය කියන්නේ අපිට ඒකාන්තීම උරුම වූ දෙයක්. එනිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පාරාශ්‍රය වෙන්න පුළුවන්, අවසාන සති මාස කීපය වෙන්න පුළුවන්, සති කීපය වෙන්න පුළුවන්, දින කීපය වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම අපේ අවසාන ධර්ම දේශනයේ අවසාන බණ ඇසීම වෙන්නට පුළුවන්. ඉතින් නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් අපිට හැමදාම මේ සංසාරයේදී මුණ ගැහුනේ නැහැ. අද අපිට මේ මොහොතේ අවස්ථාව සැලසීලා තියෙනවා. මේ මොහොතේ අපි බාහිර කිසි දෙයකට අපේ මනස යොමු කරගන්නේ නැතුව හොඳ සිහි කල්පනාව පෙරදරි කරගෙන මේ කියවෙන හැම බණපදයක් පාසාම දෙසුවන් යොමු කරගෙන මේ ධර්මයක බණපදයක් හරි මම අවබෝධ කරගන්නවා කියන කාරණය සිහි ඇති කරගෙන අධිෂ්ඨානය ඇති කරගෙන අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් ශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි සාදු කාර්යයක් පවත්වා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ද තස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අච්චරියං චේව ආහුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතා ච අබ්බුතා චේව ආහුසෝ තථාගතා අබ්බුත ධම්ම සමන්නාගතාති.
සාදු සාදු සාදු.
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, අද මේ වෙසක් පුන් පොහෝ දිනයේදී මේ සන්ධ්‍යා යාමයේදී භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මයක් ශ්‍රවණය කරලා අපේ චිත්තසංතාන තුළට ඒ ධර්මය ඇතුල් කරගෙන මතක තියාගෙන ඊට අනුකූල අපේ ජීවිත පවත්වා ගන්නට ලැබෙන අවස්ථාව. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ දෛත්‍ය සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම අච්චරිය අද්භූත සූත්‍රය. අච්චරිය කියලා කියන්නේ අසිරිමත් කියන්නේ අද්භූත කියන්නේ නොවන කියන එකයි මේ අර්ථය. එතරා කාලයක භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෙවණුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරලා ඒ පිණ්ඩපාතේ වැඩ දුවාට පස්සේ උපස්ථාන ශාලාව කියලා තියෙනවා. මේ උපස්ථාන ශාලාවට එකතු වෙලා උන්වහන්සේලා කතා බහක සාකච්ඡාවකදී පිටියා. උන්වහන්සේලා අතර මෙහෙම සාකච්ඡාවක් ඇති වුණා. අච්චරියම් ආවසු අද්භූතම් ආවසු තථාගතස්ස මහිතිකතා මහානුභාවතා. ආයස්මත් තරුණී, තථාගතයන් වහන්සේගේ තියෙන ඉර්ධිමත් භාවයේ මහාන් භාවයේ හරිම අසිරිමත් හරිම අද්භූතයි. තථාගතයන් වහන්සේට පුළුවන් මේ අතීතයේ පහළ වෙලා ලෝකේ පින්නම් පැයපු සෑම භාගතුන් වහන්සේලාගේම ස්වභාවයන් ගැන කතා කරන්න. උන්වහන්සේලාගේ සීලය පිළිබඳව, උන්වහන්සේලා දියුණු කරපු ධර්මතා පිළිබඳව, මේ හැම දෙයක්ම උන්වහන්සේ මේ අතීතයේ පිරිනොම් පාපු සියලු තථාගතයන් වහන්සේලා පිළිබඳව බොහෝ තොරතුරු දේශනා කළා තියෙනවා. උන්වහන්සේලාගේ සෑම දෙයක්ම උන්වහන්සේලා මේ දියුණු කරපු දේවල් මේ හැම එකක්ම දේශනා කළා තියෙනවා. මේක හරිම ආශ්චර්ය කාරණයක්, අද්භූත කාරණයක් කියලා මේ අතර ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරා. ඉතින් එතන වැඩ හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විසුන් වහන්සේලාට මතක් කරනවා, අච්චරියම් චේව ආවසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතා. ආශ්මතුනි, බුදුරජාණන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ නමක් කියන්නේ ආශ්චර්යමත් කෙනෙක්, ඒ වගේම ආශ්චර්ය ධර්මවලින් සමන්නාගත කෙනෙක්. අද්භූතං චේව ආවසෝ තථාගතා, තථාගතයන් වහන්සේගෙන් අද්භූත කෙනෙක්, ඒ වගේම අද්භූත ධර්මවලින් සමන්නාගත කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මහා අසිරිමත් කෙනෙක්. උන්වහන්සේගේ හැම දෙයක්ම ගත්තම හරි ආශ්චර්යයි. ඒ වගේම මේ අද්භූත කියලාද, බුදු කියන්නේ වෙන්න පුළුවන් ඒවට, අද්භූත කියන්නේ වෙන්න බැරි දේවල්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරගත්තාම උන්වහන්සේගේ ගුණ, උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ හා සම්බන්ධ වෙච්ච දේවල් ගත්තොත් මේ ලෝකේ අනිත් අය හා සමානව සිද්ධ වෙලා නෑ. භූත කියන්නේ වෙන දේවල් වලට, අද්භූත කියන්නේ වෙන්න බෑ වගේ දේවල්. ඉතින් උන්වහන්සේගේ ජීවිත හරිම අසිරිමත් වගේ අද්භූතයි. සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙන දේවල් නෙමෙයි, බුදු කෙනෙක් හා සම්බන්ධ වෙන දේවල්. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේ තථාගතයන් වහන්සේගේ මහා ආචාර්යමත් කියන කේ වගේ මහදෙම අද්භූතයි. සාමාන්‍ය කෙනෙකුට බුදු කෙනෙක් ගැන හිතා ගන්නවා බෑ. උන්වහන්සේට විච්ච දේවල් මිනිසුන් හිතා ගන්නත් හරි අමාරුයි. එහෙම දේවල් වේදි කියලා හිතන්න බැරි තරම්. ඒකයි. ඒ සඳහා උන්වහන්සේ අවබෝධයේ ගුණ පිළිගත්ත, අවබෝධ කරගත්ත සදහැති අයට මිසක් මේ සාමාන්‍ය ලෝකයාට ඒ දේවල් පිළිගන්න පුළුවන්කමක් නැහැ. ඒවා බොරු කතා වගේ බවට පත් වෙනවා. ඒකතර ඒකයි විතර අද්භූතයි කියන්නේ නොයන දේවල් කියන එකයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් වෙච්ච නැති දේවල් වෙච්ච කෙනෙක්. ඒකයි අච්චරිය මනුෂ්‍ය සහ අද්භූත මනුෂ්‍ය. අච්චරියාටේව අද්භූත කියලා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මහා අසිරිමත් කෙනෙක් වගේම අද්භූත කෙනෙක්. මෙන්න මේ කතාව කරගෙන යනකොට, මේ කතාව අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ දෙන්න වැඩම කරා. බහගතුන් වහන්සේ මේ උපස්ථාන ශාලාවට උන්වහන්සේ විවේකීව වැඩවාසය කරන වැඩියට පස්සේ පණුවන ලද ආසනයේ බහගතුන් වහන්සේ වැඩ හිඳලා මේ විසුන් වහන්සේලාගේ අසාසික මහණෙනි ඔබලා මොනවද මං ඉඳී ඉස්සලා කතා බහ කර කර හිටියේ. ඉතින් ඒ වෙලාවේ විසුන් වහන්සේලා කිව්වා, අපි තථාගතයන් වහන්සේගේ මේ මහානුභාවය, ඒ වගේම තථාගතයන් වහන්සේගේ තී ඍද්ධිමත් භාවය ගැන කතා කරා. ඒක හරිම ආශ්චර්ය අද්භූතයි. මොකද තථාගතයන් වහන්සේට පුළුවන් අතීතයේ පිරුණම් පාපු සීල බුදුරජාණන් වහන්සේලා පිළිබඳ තොරතුරු කියන්න. උන්වහන්සේලාගේ සීලය, උන්වහන්සේ දියුණු කරපු දේවල් අවශ්‍ය මේ හැම දෙයක්ම උන්ව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ අපි මෙහෙම කිව්වාම ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට කිව්වා, තථාගතයන් වහන්සේ කියන්නේ හරි ආශ්චර්යමත් කෙනෙක්, හරි අද්භූත කෙනෙක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට මම ප්‍රකාශ කරා. මෙන්න මේ කතාව තමයි අපි මෙතෙක් වෙලා කතා කර කර හිටියේ කියලා ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේට මතක් කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා, දේශනා කරනවා, අතකෝ තස්මාතියතං ආනන්ද බීයෝ සෝ මත්තාය පටිභාතු තථාගතස්ස අච්චරියන් අද්භූතන් අද්භූත දම්මාති එහනම් ආනන්ද ඔබ මේ තතාගතයන් වහන්සේ ගැනතියද මේ ආශ්චර්ය අද්භූත ධර්මතා ඔබ දේශනා කරන්නකළ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරා කාටද ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ නමක්න තියෙන් අශුරිමත් කරුණු අද්භූතක ධර්මතා පිළිබඳව විස්තරයක් කරන්නකළ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරා ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ මොහොතේ මේ භාගතුන් වහන්සේ තුළ තියෙන තථාගතයන් වහන්සේගේ තුළ තියෙන මේ අශුරිමත් කරුණු ඒ වගේම මේ ලෝකේ ආයමක් සිද්ධ නොවෙන මිනිස්සුන් හිතාගන්නවත් බැරි දේවල් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරා. සාමාන්‍ය මිනිස්සු කරේවා හිතාගන්නවා මේ ලෝකේව සිද්ධ වෙලා නැහැ තාක්ෂණික සම්බන්ධය. ඒ නිසා මිනිස්සුන්ට මේවා හිතාගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාවක් තියෙන කෙනෙක් පමණයි මේක පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර බුදු කෙනෙක් කියන්නේ එකයි අසිරිමත් පුජ්ජලෙත් අද්භූත පුජ්ජලෙ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට දේශනා කරනවා සම්මුඛාමේතං බන්තේ භගවතෝ සුතං සම්මුක්තා පටිගහිතං. තථාගතයන් භාගතුන් වහන්ස මම මේ කියන කරුණු මම තථාගතයන් වහන්සේගෙන්ම දැනගත්තා. තථාගතයන් වහන්සේ ඉදිරියෙන්ම තමයි මේවා ඉගෙන ගත්තේ. තථාගතයන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා. සතෝ සම්පජානෝ ආනන්ද බෝධිසත්තු දුසිතං කායං උපජ්ජති. උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මට මෙහෙම කියලා තියෙනවා මේ බෝසතාණන් වහන්සේ සංසාරයේ දැන් බොහෝ කාලයක් පාරමී ධර්මයන් පුරන අවසාන උපත තමයි මොකද්ද? වෙසාන්තර උපත. ඒ වෙසාන්තර පාරමී පුරන අවසාන උපත තිනේ වෙසාන්තර රජ කෙනෙක් හැදී ඉඳලා තවස් පරිඥා පැතිර ඒ ගුණ දිනු කරන වහන්සේ මරණින් මතු ගිහින් උපදින කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. ඒතර තුසිත දිව්‍ය ලෝකේ උපදින ඉතාමත්ම සිහියෙන් නුවණින් තමයි උපදින්නේ. ඉත මේක බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා අසිරිමත් ගුණයක් අච්චාරි අද්භූත ධර්මයක්. මේ ඒක මම පළවෙනි කාරණේ හැටියට දරාගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරා. ඒ වගේම කියනවා ස්වාමීනි මම මේකත් භාගතුන් වහන්සේගෙන්ම ඉදිරියේදී දැන ඉගෙන ගත්ත දෙයක්. භාගතුන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා ඒ බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ යන්තාකල් ජීවත් වෙනවදී ඉන්න ඉතාමත්ම සිහිනුවණින් ඉන්න කෙනෙක්. උන්වහන්සේ කිසිම මුලාවක අත්‍රමං වීමකට නැතු උන්වහන්සේ තමන් කවුද කියන බව හොඳට දැනගෙන බොහොම සිහිනුවණින් ජීවත් වෙනවා ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉන්න තාක්කල්. ඒ වගේම මේකත් ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට මම දරාගෙන ඉන්නවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මම මේ කාරණය තථාගතයන් වහන්සේගෙන්ම දැන ඉගෙන ගත්ත දෙයක්. තථාගතයන් වහන්සේ මට මෙහෙම කියලා තියෙනවා යාවත් ආයුබං ආනන්ද බෝධිසත්තු තුසිතේ කායක්කාසි. ඒ වගේම බෝසතාණන් වහන්සේ දුසිර දිව්‍ය ලෝකේ උන්වහන්සේට තියෙන සියලු ආශිර්වාද ලැබෙනකම්ම වැඩවාසයකද එහෙම වැඩවාසය කළා තමයි උන්වහන්සේ ඒ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ. ඒකත් උන්වහන්සේගේ තියෙන ආචාර්ය අද්භූත කාරණයක් හැටියට දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ වැඩෙන්නකොට ආශිර්වාද ඉවර වීගෙන ඉන්නකොට දසසහස්‍ර සක්‍ර දෙවි දේවතාවය ඇවිල්ලා ආරාධනා කරනවා කාලෝ යන්තේ මහා පුරුෂ උපජ්ජ මාතු කුච්චයන් කියලා සදේවකම් තාරයන්තුල් බුද්ධ සමතම් පදං කියලා දසදාසස් සක්‍ර දෙවියවිලා උන්වහන්සේට ආරාධනා කරනවා මේ ලෝක සත්‍ය සසරින් එතෙර වෙන්න මව කුසක උපදින්න. ඉතින් මේ දෙවියන්ගේ ආරාධනාවෙන් ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ චුත වෙලා මහා මායා ඒ විසුන් වහන්සේගේ කුස පිළිසිඳ ගන්නවා. ඉතින් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම මේ කාරණිය භාග්‍යතුන් වහන්සේගෙන්ම දැන ඉගෙන ගත්ත දෙයක් ඒ තමයි තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙන බෝසතාණන් වහන්සේ බෝසත් මෞතුණියගේ කුසේ උපදින්න ඉතාමත්ම සිහියෙන් කල්පනාවෙන් කරන එක දැනුවත්ව සිද්ධ වෙන එකක් කියනවා. දැන් සාමාන්‍ය ලෝක මිනිස්සු එහෙම මෞතුසක ඉපදිනවා සමාන දන්නේ නෑ. නමුත් බෝසතාණන් වහන්සේම නෙවේ සිහියම තමයි මේ මෞකසක ඇවිල්ලා පිළිසිඳ ගන්නෙ. ඉතින් ඒකත් භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව තියෙන ආචාර්ය අද්භූත කාරණයක් කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ තවත් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඉගෙන ගත්ත දෙයක් දැනගත්ත දෙයක් භාග්‍යවතුන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා. ආනන්ද ඒ බෝසතාණන් වහන්සේ දුසිත දිව්‍ය ලෝකයෙන් චුතුරලා ඒ මෞකුසේ උපදින වේලාව නැත්නම් මේ පිළිසිඳ ගන්න වේලාවේදී දසදහසක් ලෝක ධාතු ආලෝකමත් වෙනවා කියනවා. දසදහසක් ලෝක ධාතු ආලෝකමත් වෙනවා. මේ ලෝකයේ තියෙන මේ හඳවිරු පරතව දෙවියන්ගේ තියෙන දිව්‍ය ආනුභාවයේ පරතව මහත් ආලෝකය මේ ලෝකෙට පහළ වෙනවා. ඒ ආලෝකයේ බලගත් භාවයේ පොතකුත් කියනවා නම් මේ ලෝකයේ තියෙනවා ආනන්ත ලෝකාන්තරික නර්ගයක් කියලා. ඒ ලෝකාන්තරික නර්ගයට මේ සඳහිළු ආලෝකය කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒතර හැමදාම තියෙන්නේ කරුවෙලින්. නමුත් අර බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී ඇතිවෙන මහා කාලෝකයේ ලෝකාන්තරික නර්ගයට වැටෙනවා කියනවා. එදාට තමයි මේ ලෝකාන්තරික නර්ගයේ ඉන්න සත්වයෝ තවත් අය ඉන්න බව දකින්නේ. ඒතර එයා හිතන අනේ තවත් අය මේ ඉපදෙන්නේ. එතකන් දකින්නේ නැහැ. කට්ට කරුවෙලේ තමයි එතරම් බෝසතාණන් වහන්සේ මෞඛික කුස පිළිසිඳ ගන්න අවස්ථාවේ මේ ලෝකයේ දෙවියන්ගේ දිව්‍යාංග භාවය පරද්දලා සඳහිළු ආලෝකයේ පරද්දලා මහා වූ ආලෝක මේ ලෝකයට ඒ මොහොතේ පහළ වෙනවා කියන මේකත් ආචාර්ය අද්භූත කාරණයක් කියන මොකද මේ ලෝකෙ මිනිස්සු උපදිනකොට එමා ලෝක මුළු ලෝකෙම ආලෝකමත් වෙන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ නම පිළිසිඳ ගන්නකොට ඒක සිද්ධ වෙනවා. ඒකයි වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි සාමාන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද්භූතයි කියන්නේ. නමුත් එහෙම සිද්ධ වුණා. ඒකයි. ඒකයි ආශ්චර්ය අද්භූත කාරණාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ සමන්නාගතයි කියන්නේ. ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණයෙන් මම භාගතුන් වහන්සේගේ ඉදිරියෙන් දැනගත් එක භාගතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා. ආනන්ද බෝසතාණන් වහන්සේ මෞකුස ඒ පිළිසිඳ ගත්තට පස්සේ දේවතාවෝ හතර දෙනෙක් ඇවිල්ලා හතර දිශාවෙන්ම ආරක්ෂාව සඳහා එනවා. ආරක්ෂාව සඳහා කවුද ඉන්නේ? දෙවියන් හතර දෙනෙක් කෙනවා කිව්වා. දෙවියන් හතර දෙනෙක් ඇවිල්ලා හතර දිශාවෙ ඉන්නවා. බෝසතාණන් වහන්සේටවත් මෞතුණියටවත් කිසිම අනතුරක් නොවෙන්න කියලා. ඉතින් මේකත් ලෝකේ හැරි ආචාරය. මොකද දෙවියන් ඇවිල්ලා එහෙම හතර වටේ මේ අම්මලාගේ දරුවා ආරක්ෂා කරන්න කවුරුත් එන්නේ නැහැ නේද? ගෙදර ගෙදර ඉන්න අයවත් ආරක්ෂා කරන්නේ නැහැ සමහරවිට නේද? නමුත් බෝසතාණන් වහන්සේ දෙවියන් නෙවෙයි කියනවා. දෙවියන් එනවා කො මිනිස්සු ඕනතරම් දෙනවා. නමුත් දෙවියනුත් ඇවිල්ලා හතර දෙනෙක් පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා ආරක්ෂා කරන බෝසතාණන් වහන්සේපත් මෞකුසු මේවත් කිසිම අනතුරක් නොවෙන්න කියලා. මේකත් බුදුරජාන් වහන්සේගේ ජීවිතය සම්බන්ධව තියෙන මහා ආශ්චර්ය කරුණක් අද්භූත කරුණක්. මොකද වෙන්නේ නැණි මේවා. ඒ නිසා මේක ඒකයි අද්භූත දෙයක් බවට පත් වෙනවා කියන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ මම මේක භාගතුන් වහන්සේගේ ඉදිරියේ දැනගෙන ගත්ත කාරණාවක්. ඒ තමයි භාගතුන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා මේ බෝසතාණන් වහන්සේ මෞකුසේ පිළිසිඳ ගත්තට පස්සේ ගෝසත් මාතාව ප්‍රകൃතියම සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ප්‍රകൃතියම සිල්වත් වෙනවා කියනවා. ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක්, ඒ වගේම අදින්නාදානයෙන් වළකින කෙනෙක්, කාම විචාචාරයෙන් වළකින කෙනෙක්, ඒ වගේම මුසාවාදයෙන් වළකින කෙනෙක්, ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකින කෙනෙක්. ඒක ස්වභාවිකවම පිළිදෙනවා කියන එක හරි ආශ්චර්ය දෙයක්. මේක අමුදෙන් සමාදන් වෙන්න කවුරු කියලා දෙන්න ඕනේ? ප්‍රകൃතියම සිල්වත් කෙනෙක්. ඒක සීලයන් සංඝ කවුරුත් ඇවිල්ලා කියලා එහෙම සිල්වත් වෙනව නෙමෙයි. ප්‍රകൃතියම බෝසත්මා බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීමත් එක්ක යම්ම ප්‍රകൃතියම සිල්වත් කාන්තාවක් බවට පත් වෙන මේකත් හරි ආශ්චර්ය අද්භූත ධර්මයක් කියනවා බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ. ඒ නිසා මේකත් තථාගතයන් වහන්සේ කිතිල මහා ආශ්චර්ය අද්භූත කාර්යයක් විදිහට මම දරාගෙන ඉන්නවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මම මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන්ම ඉදිරියේ ඉගෙන ගත්ත කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තුන ආනන්ද බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් මාතාව කිසිම පුරුෂයෙක් කෙරෙහි කාම ගුණ සංධිත සිටවිල්ලක් ඇති කරගන්නේ එවගේම කිසිම පුරුෂයෙකුට කාමයේ මුල් කරගෙන කිසිම බලපෑමක් කරන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තාම පස්සේ බෝසත් මාතාව කියන්නේ කවුද? විරාගී කෙනෙක්. රාග සිටිවිලි ඒ වගේ ඇති වෙන කෙනෙක් නෙමෙයි. ඒකත් හරි ආචාර්ය අද්භූතමත් කියන දරුවෙක් පිළිසිඳ ගත්තාට පස්සේ අම්මට කිසිම රාග සිටිවිලි එන්නේ නැහැ. කාමයේ මුල් කරගෙන ඒ වගේ පහත් සිටිවිලි කිසිවක් හටගන්නේ නැහැ. ඒකත් හරි ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ සම්බන්ධව තියෙනවා. ඒතර උන්වහන්සේ උපතම මහා හරි ආශ්චර්ය අද්භූත කරුණ ගොඩාක් සිද්ධ වෙච්ච එකක්. ඒතර බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තට පස්සේ අර කාග සිටිවිලෙත් නැහැ. කාටවත් එතුමිය ඒ කාමයේ සම්බන්ධ ඒ රාග සම්බන්ධ දේවල් වලට සම්බන්ධ කරගන්න බැහැ කියනවා. ඒක ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. ඒක පිහිට මහා ආනුභව සම්පන්න බලයක් කියන බෝසත් මාතාවට. ඒ වගේම මේ බෝසත් භාග්‍යතුන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ස්වාමීන් මම මේ කාරණය භාග්‍යතුන් වහන්සේගෙන්ම දැනගෙන ගත්ත එකක්. භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් මාතාව ලාභිනී බෝධිසත්ත්ව මාතා පංචන්නම් කාම ගුණානම් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශාදී මේ පංචකාම සම්බන්ධව ඒ පහ සුඛම් එතුමියට නිරාජාසන හැම දෙයක්ම ලැබෙනවා කියනවා. ඒකත් ආචාර්ය අද්භූත කාරණයක් කියලා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීන් මම මේ කාරණය භාග්‍යතුන් වහන්සේගෙන්ම මේ දැනගෙන ගත්ත කාරණාවක් භාග්‍යතුන් වහන්සේ මට දේශනා කළා තියෙනවා. ආනන්ද බෝසතාණන් වහන්සේ මව් කුස මේ පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් මාතාවට කිසිම ආබාධයක් ලෙඩ දුකක් හැදෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේට කිසිම ආබාධයක් නැහැ. බෝසත් මාතාවට කිසිම ලෙඩ දුකක් හැදෙන්නේ අපි දන්නවා සාමාන්‍ය දරුවෙ පිළිසිඳ ගත්තාට පස්සේ අම්මලාට විවිධාකාර ආබාධ නැති ලෙඩක් හැදෙනවා. ඒක ලෝක ස්වභාවයක්. හැබැයි බෝසතාණන් වහන්සේට එහෙම නැහැ කියන බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තාට පස්සේ බෝසත් මාතාවට යන ගුණා නිරෝගීමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් ආචාර්යයක් තමයි බෝසතාණන් වහන්සේ කුරුපිස පිළිසිඳ ගත්තාට පස්සේ අර කුසේ වැඩෙන දරුව බෝසත් මාතාවට පේනවා කියන්නේ. ඒක හරියට ඉතාමත්ම පිරිසුදු මැණිකක්. විනිවිද පේන මැණිකක් හිල් විදන නූලක් තාම. නූලක් දැම්මම අර මැණික විනිවිද ගිහලා නූල මොන පාට නූල හැම එකක්ම පේනවා. නූල මොකද්ද? නූල තියෙන පාට කියන්න පුළුවන්. මොකද අර මැණික කියන්නේ හරිය විනිවිද පේන එකක්. ඒ නිසා ඇතුලේ තියෙන නූල පේනවා. ආන ඒ වගේ කියනවා බෝසත් මාතාවට තමන්ගේ කුසේ වැඩෙන දරුවා පේනවා කියන. දැන් අපි දන්න වර්තමානයේ තමන්ට කවුද පිළිසිඳ කියලා බලන්න ඉතින් ස්කෑන් කරලා නෙමෙයි බලන්න ඕනේ. දැන් බෝසතන් වහන්සේ මවතුන්ට එහෙම කරන්න ඕනේ නෑ. තමන්ගේ කුසේ වැඩෙන දරුවා පේනවා. ඉතින් මේක ලෝකේ එහෙම සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒක වර්තමානයේ අපි ගත්තොත් එහෙම කවුරු තමන්ගේ කුසේ ඉන්න දරුවා පේනවද කිව්වොත් ඒක සමාල්ලාට මානසික මේ තමන්ට පේන්න පුළුවන්. නමුත් සැබෑ හැම වෙලෙම පේන්නේ නැහැ. හීනෙන් පේන්න පුළුවන්. නැත්නම් සමාහට මනස්කල් හිතුව කියන්න පුළුවන්. නමුත් හැබැයි සැබෑ ලෙස අර මැනිකක් කල්සේ තියෙන නූලක් වගේ එහෙම පේන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ බෝසත් මහතුමියට තමන්ගේ වැඩෙන දරුවා අන්න පේනවා. ඒතර මේ මාතාවට ඇති වෙන සතුට සම්මත කොච්චරද කියන්න බෑ. නමුත් ඒක ලෝකේ කාටවත් එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒකයි මේක බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට මේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙන ස්වාමීන් මම මේකත් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ සම්බන්ධව තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණයක්. ඒ තමයි මේ පිළිසිඳ ගත්තට පස්සේ අර අම්මට කිසිම ලෙඩක් දුකක් ඇති වෙන්නේ අපි දන්නවා වර්තමාන මොනතරම් අපහසුතාවයකින් දරුවෙක් මේවා කරන්නේ තිනුයේ ලෙඩ හැදෙනවා නැති ඕනතරම් ආබාධ හැදෙන දරුවෝ පිළිසිඳ ගන්නකොටම අදාළ නුයේ ලෙඩ රෝග තියෙන ඒවා අනිවාර්යයෙන්ම බොහෝ අයට හැදෙනවා නමුත් දෝෂත් මෞතු මිටියෙම නෙවෙයි නිතාමත්ම නිරෝගීව ඉන්නවා ඒ වගේම අර තමන්ගේ කුසේ වැඩෙන දරුවා දෝෂත් මාතාවට හොඳට පේනවා හරියට වීදුරු බෝල් පෙට්ටියක් ඇතුලේ ඉන්න කෙනෙක් පේනවා වගේ වුණා බෝසත් මාතාවට තමන් කුසේ ඉන්න දරුවා හොඳට වර්ධනය වෙනවා හැම එකක්ම තමන්ට අර ස්කෑන් යන්ත්‍රයකට පේනවා වගේ ඉතාමත්ම විනවිද වශයෙන් පේනවා දැන් නිකන් රූපරාම්බලම සම්පූර්ණ අර දරුවාගේ ස්වභාවය මේ විදිහටම පේනවා ඒකත් ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඒ වගේම මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදී මෙන්න මේ කාරණය අසාධනගත් එකක් භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා කියලා ආනන්දමි බෝසත් මෞතුමිය මේ දරුවා ඉපදුනාට පස්සේ දවස් 7යි ජීවත් වෙන්නේ දවස් 7කට පස්සේ කලුණුවේ කරලා තුසිත දිව්‍ය ලෝකෙට දෙනවා මේ මේ දෙවිය දිව්‍ය රාජයේ කියලා තමයි උපදින්නේ. ආයේ කුසේ කවදාකවත් ධර්මයෙන් පිළිසිඳ ගන්නෙ නැහැ. ඒ පිළිසිඳ ගන්න කිසිම අවස්ථාවකට ඉඳසලෙන්නේ නැහැ. තවත් සතක් පමණයි ජීවත් වෙන්නේ. තවත් සතෙන් පස්සේ ඒ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තේ කුසේ ආය කවුරුත් උපදින්නේ නැහැ. ඒ වගේ මේ මෞතුමිය ආය කාන්තා ජීවිතයකටපත් වෙන්නේ නැහැ. ඊට මේ පස්සේ තුසිත දිව්‍ය ලෝකෙට උපදින්නේ දිව රාජයේ වෙලා එතකොට අපි දන්න මහා මායා දේවින් වහන්සේ දවස් 7කට පස්සේ කල්පය කරලා මේ මාතෘ දිව්‍ය රාජ්‍ය නමින් තුචිත දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබුවා. ඒකත් බුදු කෙනෙක් හා සම්බන්ධව තියෙන ආචාර්ය අද්භූත කාරණයක්. උන්වහන්සේ බිහි වෙච්ච පුසක තවත් දරුවෙක් බිහි වෙන්නේ නැහැ. මේ ලෝකෙම සිද්ධ වෙන්නේ නැහැ. ඕන තරම් ඊළඟ ආත්මයක උපදිනවා මේ ආත්මය කොරතරම් පිළිවන් ගෝසතන් වහන්සේ නමකට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ අන්තිම උපත ලැබෙන ඒ මව පුස තවත් කෙනෙකුට පිළිසිඳ ගන්න සුදුසු තැනක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් භාග්‍යතුන් වහන්සේගේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේම අර ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මේකත් භාග්‍යතුන් වහන්සේගේම ඉදිරියේ දැනගෙන ගත් එකක් භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා ආනන්ද මේ ලෝකේ මේ කාන්තාවන් දරුවන් බිහි කරන්නේ එක්ක නවයක් මාස මාස 10ක් ආදී වශයෙන් කුස තුල දරුවා තියාගෙන මේ ලෝකෙට බිහි කරනවා හැබැයි බෝසත් මාතාව එහෙම නෙමෙයි හරියටම මාස 10ක්ම කුස තුල තියාගෙන තමයි දරුවා බිහි කරන්නේ ඒකත් ආචාර්ය අද්භූත කාරණයක් කියනවා ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේගෙන් ඉදිරියේ ඉගෙනගත්ත කාරණාවක් තමයි මට කියලා දුන්නු කාරණයක් තමයි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තිනවා ආනන්ද මේ ලෝකේ කාන්තාවන් දරුවන් බිහි කරනකොට ඉරියව් දෙකකින් තමයි දරුවෝ බිහි කරන්නේ කො ඉඳගෙන ඉන්න ඉරියව්ෙන් තමයි දරුවෝ බිහි කරන්නේ එහෙම නැත්නම් නිදාගෙන ඉන්න ඉරියව්ෙන් තමයි දරුවෝ බිහි කරන්නේ ඔය ඉරියව් දෙක තමයි මේ ලෝකේ යන් දරුවේ බිහි වුණා නම් ඉපදුණා නම් ඉපදිලා තියෙන්නේ කො අම්මයි නිදාගෙන ඉන්න වෙලාවක් නැත්තම් ඉඳගෙන ඉන්න වෙලාවක්. ඒත් එහා ඉරියව් වල මේ ලෝකේ බිහි වෙච්ච අය නැහැ. නමුත් කියනවා බෝසතාණන් වහන්සේගේ මවතු මෙහෙම නෙමෙයි කියලා. බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට කවුරුත් බිහි වෙච්ච නැති විදිහට තමයි බිහිලා තියෙන්නේ තමයි බෝසත් මාතාව සිටගෙන ඉන්න වෙලාවක තමයි බෝසතාණන් වහන්සේ මේ ලෝකේ බිහි වෙලා තියෙන්නේ. මේකත් ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා. මොකද මේ ලෝකේ කවුරුත් සිටගෙන දරුවෝ වදලා නැහැ. මම මේ මගේ ධර්ම හිතගෙන ඉඳිවි කියලා කවුරුත් එහෙම නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව තමයි එහෙම සිද්ධි වෙලා තියෙන්නේ. ඒක මේක ආශ්චර්ය අද්භූතයි කියන්නේ මේ ලෝකේ එහෙම සිද්ධ වෙන්නේ නැති දෙයක් නමුත් සිද්ධ වුණා. එතකොට ස්වභාවිකවම නම් අමුතුවෙන් හිතලා කරපු දෙයක් නෙවෙයි. ස්වභාවිකවම සිද්ධ වෙච්ච දෙයක් තමයි අර අපි දන්නවා මහා මායා දේවින් වහන්සේට ලුම්බිනි සල්ුවේ බලංග ආසාවක් ඇති වුණා. ඉතින් එතුමිය ගහක් සල් ගහක්ලක් ළඟට ගියාට පස්සේ ඉබේම සල්ලත්තක් ඇතුනේ. ඒ වෙලාවේ තමයි අර දරුවන් බිහි කිරීමේ අර ස්වභාවයේ ඇතුනේ ඒකම අත්ල්ල ගත්තා. ඉතින් ඒ වෙලාවේ තමයි කිසිම දුකක් වේදනාවකින් තොරව මේ ලෝකෙට බෝසතාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් ඊළඟට ඒකත් ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා මේ සිටගෙන තමයි බෝසතාණන් වහන්සේ බිහි වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකයේ දරුවන් බිහි කරද්දී මේ ඉඳගෙන ඉන්න ඉරාවෙන් සහ නිදාගන්න ඉරාව නමුත් බෝසතාණන් වහන්සේ එහෙම නෙමෙයි. මේ ලෝකේ කවුරුත් නොපිදුණු විදිහට තමයි උන්වහන්සේ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරන ස්වාමීනි මම මේ කාරණය භාග්‍යතුන් වහන්සේගෙම තමයි දැනගත්තේ. භාග්‍යතුන් වහන්සේගෙම තමයි මේක දැනගත්තේ. භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ මේ මෞකුසින් බිහි වෙනකොට පළමුවෙන්ම පිළිගන්නේ දෙවියන් කියලා. පළමුවෙන්ම පිළිගන්නේ දෙවියන් කියලා. අපි දන්නවා අපි ඔක්කොම උපදිනකොට පිළිගත්තේ කොද මේ දත්තල නැත්තම් අර දරුවන් ඒ කාලේ වෙන බින්දු වම්මල කියලා තියෙනවා. ඒ තමයි අපි බාරගත්තේ. හැබැයි බෝසතන් වහන්සේම නෙමෙයි. බෝසතන් වහන්සේ බාරගන්න තියෙන්නේ කවුද? ඕ දෙවියන්. ඒක මිනිස්සු විතරම වදින පුදුන දෙවියන් විතර තමයි උන්වහන්සේව බාරගත්තේ කියනවා. ඒතර මේ ලෝකේ දෙවියෝ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි ලෝකයේ බිහි වෙන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ මෙවැනි දෙවියෝ විල තමයි උන්වහන්සේ බාරගත්තේ. මෞකසින් බිහි වෙනුම් දෙවියෝ තමයි පළමුවෙන්ම මිනිසෙන් කියන්නේ කවුරු හරි ඇල්ලුවා නම් බිහි වෙනකොට ඒ දෙවියෝ මිනිසෙව නෙවෙයි කියනවා. ඒකත් හරි ආචාර්ය අද්භූත කාරණයක් කියන බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඒකත් මේ ලෝකේ තවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේකත් හරි ආශ්චර්ය අද්භූත කාරණයක් කියන තථාගතයන් වහන්සේ සම්බන්ධව තියෙන. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඒ වගේම මම තථාගතයන් වහන්සේගෙන් අහගත් තවත් කාරණාවක් තමයි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා කියලා. ආනන්ද බෝසතාණන් වහන්සේ මෞකුසින් නික්මෙනකොට පොළොවට වැටෙන්න ඉස්සෙල්ලා දෙවියෝ පුත්‍රෝ හතර දෙනෙක් පිටි අරගෙන අර බෝසත් මෞතුමියට පෙන්නනවා දේවියන් පුරා සතුට වෙනවා මහේ ශාක්‍ය දරුවේ බිහුනා කියලා. අර දෙවියෝ තමයි අම්මට දරුවා පෙන්වන්නේ කියනවා. දෙවියෝ පුත්‍ර හතර දෙනෙක් පාරගෙන ඒ අයගෙන ගිහිල්ලා තමයි බෝසත් මෞතුමියට පෙන්නනවා මෙන්න ඔබට මහා පුණ්‍යවන්ත දරුවෙක් ඉපදුනා කියලා අර බෝසත් මාතාවට පෙන්නනවා කියනවා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව තියෙන මහා ආචාර්ය අද්භූත කාරණාවක් කියනවා. දැන් අපි අපේ අම්මලාට අපි ගිහින් දෙන්නේ උත්තර හැමනේ නේද? මේ ලෝකේ හැමෝටම මෙහෙමයි. නමුත් බෝසතාණන් වහන්සේටම නොවේ. බෝසතාණන් වහන්සේ අවට ගොඩාක් සේවක සේවිකාව හිටියා. සමන්ලාට දරුවෝ බිහි කරන යත් ඒ වෙලාවේ මේකට උපස්ථාන කරන යත් හිටියා. නමුත් ඒ අය කාටවත් ඉඩ ලැබුණේ නැහැ. ඒ කාටවත් ඉඩ ලැබුණේ නැහැ. දෙවියෝ තමයි බාරගත්තේ. අම්මට ගිහිල්ලත් පින්නේ කවුද? දෙවියෝ තමයි පින්නේ. ඒ වගේම මේකත් හරි ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ සම්බන්ධව තියෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් ආශ්චර්යමත් කාරණාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම මේකත් භාග්‍යතුන් වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ. මම භාග්‍යතුන් වහන්සේමයි කියලා දුන්නේ. භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙනකොට ඉතාමත්ම පිරිසුදුව තමයි ඉපදින්න කියනවා. විසදෝව නික්කමති අමක්කිතෝ උදකේන ජලයෙන් තෙත්වෙච්ච කෙනෙක් නෙවෙයි. අමක්කිතෝ සේමෙන සෙම්වලින් එහෙම කිලිටි වෙච්ච කෙනෙක් නෙවෙයි. අමක්කිතෝ රුධිරයෙන් ලේයෙන් නෑවිච්ච කෙනෙක් නෙවෙයි කියන. අමක්කිතෝ කේරි චසුචන් කිසිම අපිරිසුදුවකින් තැවරිලා නෑ කියනවා. ඉතාමත්ම පිරිසුදුව තමයි මෞකුසින් බිහි වෙන්නේ කියනවා. ඒක හරියට උපමාවකට පෙන්නනවා පිරිසුදු වස්ත්‍රයකට පිරිසුදු මැණික් ඔතනවා. එතකොට මැණිකේ තියෙන මොනම කිලුටකින්වත් වස්ත්‍රයේ කිලුටු වෙන්නේ නැහැ. වස්ත්‍රයේ තියෙන කිලුටකින් මැණික මේ වෙන්නේ නැහැ. මොකද දෙකම ඉතාමත්ම පිරිසුදුයි. ආන ඒ වගේ පෙන්නනවා බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙනකොට කිසිම සෙම ඊළඟට වතුර ඊළඟට ලේ කියන කිසිම අපවිත්‍රයකින් තැවෙලා තියෙන කෙනෙක් නෙවෙයි. ඒතර අපි දන්න මේ ලෝකේ බිහි වෙන හැමෝම ලේ නාගෙන වතුර නාගෙන සෙම නාගෙන නේද? මේක අපවිත්‍ර වලින් එන්නේ. කොහොම ගත්තත් කපලා ගත්තත් කොහොම ගත්තත් පිරිසුදු ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම ඉතාමත්ම අපවිත්‍ර තමයි මේ ලෝකේ බිහි වෙන්නේ. හැබැයි බෝසතාණන් වහන්සේ කිසිම අපවිත්‍රතාවයක මේව ලෝකේ මිනිසු නිදා ගන්න පුළුවන්ද? පිළිගන්න පුළුවන්. ඒක අද්භූතයි කියන්නේ. මේවා වෙන දේවල් එහෙම නෙමෙයි හැම වෙලා තියෙනවා. ඒකයි බුදු කෙනෙක් කියන මහා අපිට හිතා ගන්න පුළුවන් කෙනෙක් එහෙම නෙමෙයි. උන්වහන්සේගේ ගුණේ උන්වහන්සේගේ තියෙන ආනුභාවයේ බලයේ කියන අපි හිතා ගන්න බෑ. උපතත් මහා අසිරිමත් කණිත්ව ගැන කියන්න දෙයක් නෑ. උපදිනත් මේ සාමාන්‍ය මිනිස්සු උපදින විදිහට නෙවෙයි. ඉතින් ඒ වගේ මහා ආශ්චර්ය අද්භූත කෙනෙක් බුදු කෙනෙක් කියන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේකත් තථාගතයන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. මොකද උන්වහන්සේ බිහි වෙන වෙලාවේ ශරීරේ කොහෙවත් මොනම විදියකින්වත් කිසිම අපවිත්‍ර දෙයක් ඇවිල්ලා නැහැ. හරියට පිරිසුදු මණිකක් වස්ත්‍රයෙන් එළියට ගන්නවා වගේ. එතකොට වස්ත්‍රයේ උතර තිබ්බා කියලා මණික කිසිම මුකුත් කිලුටපත් වෙන මොකද මණිකත් පිරිසුදු වස්ත්‍රයේ පිටේ වගේ මෞකුෂෙන් බිහි වෙනකොට කිසිම අපවිත්‍රතාවකින් නොතැරෙවි තමයි ඒකේ දෙවියන්ට පිළිගන්න පුළුවන් නැත්තම් දෙවියෝ දුයි නේද? දෙවියෝ කියන්නේ අපි අහලා තියෙන හැටියට නම් අග්ගම් විතර මිනිස්සු හරි ගඳයි කියන දෙවියන්. නමුත් ඒ බෝසතාන් වහන්සේ පිළිගත්තේ දෙවියෝ. ඉතින් ඒ දෙවියන් පිළිගන්න පුළුවන් විදිහට තමයි උන්වහන්සේ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දෙවියන්ට තමන්ගේ දෑතින් බෝසතාන් වහන්සේ බාර ගන්න හැකියාවක් නැහැ. කිසිම අපවිත්‍රතාවයක් තෙවිලිච්ච කෙනෙක් නෙවෙයි. මේකත් බුදුරජාන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාගවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආචාර්ය කාරණේ මම භාගතුන් වහන්සේගෙන් මම ඉගෙන ගත්තා. මේ භාගයෙන්වත් එහෙම දැනගත්ත එකක් එහෙම නෙමෙයි. මට භාගතුන් වහන්සේම දේශනා කරා ආනන්ද බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වුණාට පස්සේ අහසින් ජල ධාරා දෙකක් ඇති වෙනවා. එකක් උෂ්ණ එකක් සීතල. එතකොට සිසිල් සහ උණුසුම් ජල ධාරා දෙකක් ඇති වෙනවා. මේ බෝසත්ණන් වහන්සේට මෞතුමීතත් ජල පහසු වෙන්න. ඒක ස්වභාවිකව අහසින් වැටෙන්නේ කියන අය අමුතුම වතුරුණු කරලා මේ වබේ කම්බිනවා කියලා නේද? එහෙම මොකුත් කරන්න ඕනේ නැහැ කියන අහසින්ම ස්වභාවිකවම වැසි ධාරා දෙකක් එනවා කියලා සීතල උණුසුම් සිසිල් ජලයත් දෙකම. ඒ දෙකෙන් බෝසත් මාතාවටත් බෝසතාණන් වහන්සේටත් පැන් පහසු වෙන්නේ නැත්නම් ශරීර පිළිබිඹු දකුණු කරගන්නේ ඒ අවස්ථාව උදාවන. මේකත් ආචාර්ය අද්භූත කාරණාවක්. මොකද කවුරුත් ඒ වේලෙම මහා උපදින්නෙත් නැහැ. ඒ වගේ මේ අහසින් කොහෙවත් වතුරේ කාටවත් වැටෙන්නේ නැහැ නේද? වැටුණත් මහා ධාරා නිවාසේ එන්න ගන්න වැයිවයි නේද? ඉතින් මොන වතුර දෙද පැන් වතුර ලැබෙන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේට එහෙම සිද්ධ වුණ එකත් භාගතුන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මම මේකත් භාගතුන් වහන්සේගේ ඉදිරියේ ඉගෙන ගත් ආශ්චර්ය අද්භූත කාරණයක්. භාගතුන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා ආනන්දමය බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වුණාට පස්සේ දැන් දෙවියෝ ඉස්සල්ලාම් බාර ගන්න මේ දෙවියන්ගේ අතින් මේ දරුවා බිමට බහිනවා. බිහිලා කියනවා පියවර හතක් උතුරු දිශාවට ගිහිල්ලා උන්වහන්සේ එහෙම යනකොට මේ සේසත්ත්‍ර ධර්මයේ උන්වහන්සේ පියවර හතක් ඉදිරියට ගිහිල්ලා සියලුම දිශාවන් බලලා උන්වහන්සේ මේ වගේ ධාතාවක් දේශනා කරනවා. ආසමී වාචම් භාසති කියන ශ්‍රේෂ්ඨ වචනයක් මේ ලෝකෙට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා මෙන්න මේ විදි උපදින උපදිච්ච අවස්ථාවේම කතා කරනවා. ඒකත් මේ ආචාර්ය අද්භූතේ නිකම් කතාවකුත් නෙවෙයි. මහා ශ්‍රේෂ්ඨ තාමත්ම නිර්භීත ප්‍රකාශනයක් කරන්නේ තමයි අග්ගෝ හමස්මි ලෝකස් මම ලෝකෙට අග්‍රගෙන වෙනවා. ජෙට්ටෝ හමස් මම මේ ලෝකේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා වෙන ජ්‍යෙෂ්ඨ කෙනා වෙනවා. එවගේම මේ සෙට්ටුවහමක් මෙලොකත් මේ ලෝකෙ ශේෂ්ඨ පුටිල බවට පත්වෙනවා. අයමන්ති මාණ්ඩාති නත්තිවාන ගුණක් පහෝ මම ආයනම් ගුණක් භවය කරා යන්න කෙනෙ නෙවිතරු අර ගවන සීයෙන් උපදිනය කරදැන් සිය නැත්තම කියන්නුනද ඒ සීයෙන් මව දිවලෝග තිටින් සී ඊට පත්සේ ඒවකින් පුත වුණෙත් සීය මවගුසේ පිළිසිඳ ගත්ත සිය ඉටිය සීයෙන් ඉපදන්නේ ඒ සතම යන්න තමන්ගේ අරුණ උපදින මොහොතේම කියන්න තරන් හැටියාව තිබුණා. මේක ලෝගේ එන එහෙම කියන්න පුළන් කොන්න මං මේ ලෝකිටාව හවලා පෙන්න්න කියලා එහම කියන්න ුණ තමක්න නමුත් බෝස්ධන් වහන්සේගේ තියෙන ඒ බලගතු සිහය නිසා වහන්සේ අන්නේම අර උපදින මොහොතේම තමන් කවද කියලපුයි ලෝකට තමන්ම හඳුන්වාදීමේ ආන හැකියාවක් හැතුුණද මේකත් භාගතු වහන්සේගේ තින මහා ආචාල අත්පුූද කාරණාවක් කියන මොකද මිනිසෙක් ඉපදිනා ඒ ඉපදිච්ච මොහොතේම ඉතාමත් මිනිසෙක් විඳා ගන්නවා කියන වචන ටිකක් කියනවා කියන දේසි නෑ මේක අභියෝගාත්මක නේ එයා කොහොමද කියන්නේ මම ලෝකෙට අග්‍ර වෙනවා කියන කොච්චර තමයි මිනිස්සු ඉද්දි නමුත් බය නැතු එකයි ආසමි වාචක දෙකයි කාටවත් බය නැතු නිර්භීත වචන ප්‍රකාශ කරන තරම් මානසික පෞරුෂත්වයකින් තමයි උපදින්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණේ. මොකද මේ ලෝකේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හැම මිනිසුන්ට ප්‍රකාශ කරන්න හැකියාවකුත් නැහැ කියනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මේ කාරණයක් මම භාග්‍යතුන් වහන්සේගෙන්ම දැන ඉගෙන ගත්ත දෙයක් භාග්‍යතුන් වහන්සේ මට දේශනා කරපු එකක් ආනන්ද බෝසතාණන් වහන්සේ මේ මෞකුසින් බිහි වෙන වෙලාවේ මේ දසදහසක් ලෝක ධාතුන්ම ආලෝකමත් වෙනවා ඒ වගේම දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා කියනවා මේ ලෝකයේ තියෙන මේ ඉරහඳ ආනුභාවය ඉක්මලා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ තියෙන ආනුභාවය ආලෝකී ඉක්මවා මුළු ලෝකෙම ආලෝකමත් වෙනවා කියලා එදාටත් අර පිළිසිඳ ගත්ත දවසේ වගේ මොකද වෙන්නේ මේ ලෝකේ කවදාකවත් ආලෝකයක් නැති ලෝකාන්තරික නරකයක් එදාට ආලෝකමත් වෙනවා එදාට තමයි ආයමත් දක්නවා කියන ලෝකාන්තරික නරකේ ඉන්න අවත්ත යන්නේ මෙහි ඉපදිලා ඉන්නවා කියලා එතෙක් ඒ අයට එහෙම දකින්න හැකියාවක් නැහැ. තම තමන් කරවලේ ඉන්න මිසක තවත් ඉන්න අය පේන්නේ නැහැ. එදාටත් අන්න බෝසතන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනකොටත් මේ ලෝකේ මේ ලෝක ධාතුම ආලෝකමත් වෙන කම්පා කරගෙන තමයි උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට මේකත් භාගතුන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්ය අද්භූත කාරණා කියනවා. එතකොට උන්වහන්සේගේ මේ උපත උපත කියන දේ මහා ආචාර්ය විදිහට සිද්ධ වෙලා තියෙන තැන අනිත් ඒවා ගැන කියන්න දෙයක් නැහැ. ඒතර මේක කියන්නේ මේ උපතේ වෙච්චි සිද්ධි ටික. හැබැයි ඒක ඉතින් සාමාන්‍ය මිනිසුන් හිතා ගන්නවත් හරි අමාරු. මේවා මිනිස්සු තර්ක කරයි, වාද කරයි, මේවා ලෝකෙ වෙන දේවල් නෙවෙයි. ඒක හැබැයි මේකට කියන්නේ අද්භූතයි කියන්නේ මේවා මේ ලෝකෙ වෙන දේවල් නෙවෙයි. නමුත් බෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන්ම දේවල් වෙනවා. ඒ නිසාමයි උන්වහන්සේ ආචාර්ය ඒ නිසාම උන්වහන්සේ මහා අද්භූත කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේම බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වූ මහා ආචාර්ය අද්භූත කාරණා කීපයක්ම ප්‍රකාශ කරා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා තස්මාතුම් ආනන්ද ඉදම්පි තථාගතස්ස අච්චර්යම් අභූතං අභූත ධම්මං ධාරේහි. එනම් අද ආනන්ද ඔබ තවත් තථාගතයන් වහන්සේ සම්බන්ධ වූ තියෙන ආචාර්ය අද්භූත ධර්මය ඉගෙන ගන්න. දැන් ඔබ කල්ලාතුව කියලා දීපු ටික අද අලුත් ආචාර්ය අද්භූත කාරණා උගන්වනවා තථාගතයන් වහන්සේ සම්බන්ධ වූ තියෙන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතස්ස විදිතා වේදනා උපජ්ජಂತಿ. ආනන්ද තථාගතයන් වහන්සේට විදීම හට ගන්නවන ඒ සියලු වේදනා හටගන්නේ දැනුවත්ව කියන. නොදැනුවත්ව කිසිම වේදනාවක් සකස් වෙන්නේ නැහැ කියනවා. විදිතා වේදනා උපජ්ජಂತಿ. මේ සියලු වේදනාවන් උපදින්නේ දැනුවත්ව. විදිතා උපට්ඨාන්තිව පවතින්නේ දැනුවත්ව කියනවා. විදිතා අබ්බතං ගච්ඡන්ති. වේදනා නිරුද්ධ වෙන්නේ දැනුවත්ව කියනවා. ඒතර උන්වහන්සේට සැප වේදනාවක් හටගත්තත් කායික වශයෙන් දුක් වේදනාවක් හටගත්තත් ඒ හටගන්න සැපවේදනා දුක්වේදනා හැම එකක්ම දැනුවත්ම තමයි උපදින්න වේදනාවක් උපදිනකොට දන්නවා. ඒක පවතින කරත් දන්න ඒක නැතුනාකොත් ඒක හටගත්ත හේතු තුන්වන්සේ හොඳටම පේනවා. එදේ නිසා වේදනාව පිළිබඳව තථාගතයන් වහන්සේලා කිසිම අතරමං වීමක් අමුලා වීමක් ඒක වේදනාව පිළිබඳව හොඳ සිහිය නුවණ තියෙන නිසා දැනුවත්ව තමයි විඳීම හටගන්නේ. නොදැනුවත්ව හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම උන්වහන්සේලාට සංඥා උපදිනවා. ඒතර කියනවා තථාගතයන් වහන්සේට යම් සංඥාවක් උපදිනවනම් ඒකත් දැනුවත්ව තමයි උපදින්නේ කියනවා. යම් සංඥාවක් උපදිනවනම් ඒ සංඥා උපදින්නේ දැනුවත්ව. ඒ වගේම සංඥා පවතින්නේ දැනුවත්ව. සංඥා නිරුද්ධ වෙනවනම් ඒ දැනුවත්ව කියනවා. ඒතර සියලුම සංඥා උන්වහන්සේලාට රූපය සම්බන්ධයන් සංඥාවකට ගත්තොත් සත්ත්ව සම්බන්ධව ගත සුවඳ රස මේවා පිළිබඳව මොනෝයම් මොහ සංඥාවක් උපදිනවනේ ඒ සියලු සංඥා දැනුවත්ව තමයි වෙන්නේ. මේ නොදැනුවත් එක පාඩමක් වෙනවා නෙමෙයි. ඒ නිසා තමයි කිසිම දෙයක් පිළිබඳව උන්වහන්සේලා අතරමං යන්නේ මම්මුලා වෙන්නේ නැහැ. මොකද සංඥාවේ ස්වභාවිකම මිරිඟුවක්. ඒතර උන්වහන්සේලාට ඒ මිරිඟු ස්වභාවයක් නැහැ. මොකද උන්වහන්සේට උපදින සංඥා උන්වහන්සේ දන්නෝ ඒක මොකක්ද කියලා. ඒකේ ඕන විදිහට බලන්න බලන්න මේ සංඥාව අනිත්‍යද දුක්ඛද අනාත්මද කියලා දකින්න හැකියාවක් තියෙනවා. අනිත්‍ය නම් අනිත්‍යයි කියලා හඳුනගන්න පුළුවන්. දුකයි නම් දුකයි කියලා හඳුනගන්න. මෛත්‍රි නැත්නම් මෛත්‍රි නෙයි කියලා හඳුනගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ ආයතන ඔස්සේ මොනතරම් සංඥාවක් ආවත් හැම සංඥාවක්ම උන්වහන්සේලාට දැනුවත්ව තමයි ඇති වෙන්නේ. සංඥා මුල් කරගෙන කොයි වෙලේකවත් අතරමං වීමක් මං වීමක් බුදුරජාන් වහන්සේගේ ජීවිත තුළ නැහැ කියන එකත් ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. ඒ වගේම උන්වහන්සේලාට යම් විතර්කයක් හටගත්තා නම් ඒ විතර්කක් දැනුවත්ව තමයි උපදින්නේ. දැනුවත්ව තමයි පවතින්නේ දැනුවත්ව තමයි. උන්වහන්සේලාට විතර්ක ඇති වෙන මොන විතර්කද ඇති වෙන්නේ? කුසල විතර්ක ඇති වෙන. කුසලයන් පිළිබඳව උන්වහන්සේලා කල්පනා කරනවා. එතකොට ඒ කුසල විතර්ක දැනුවත්ව උපදිනවා දැනුවත්ව පවතිනවා දැනුවත්වම නැති වෙනවා. එතකොට අපි යෝගයෙන් අපි දේවල් මතක් කරගෙන ඉන්නකොට සමාන දේවල් හිතේ ඉන්නකොට ඒක නැතුව අපි දන්නේ නැහැ මේ විතරක් නේද? නමුත් උන්වහන්සේට එහෙම නැහැ කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ චේතු වසීපාත්‍රයි කියනවා. චිතෝණියෝනේදී හසලීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේලාට තාතන්නාන්සේට තියෙන. ඒකත් තථාගතයන් වහන්සේගේ තියෙන මහා ආචාර්ය අද්භූත කාරණාවක් කියනවා. විඳීම් හටගන්නේ දැනුවත්ව පවතින දැනුවත්ව නිරුද්ධ වෙලා යන දැනුවත්ව සංඥාත් එහෙමයි. දැනුවත් හට ගන්නවා දැනුවත් පවතින දැනුවත් නිරුද්ධ වෙන විතරක්ත් එයි දැනුවත් හට ගන්නවා දැනුවත් පවතින දැනුවත් නැතිම. එතන බුදුරජාණන් වහන්සේ රාතන් වහන්සේලා ගත්තොත් විශේෂයෙන් භාගතුන් වහන්සේ නමක් ගත්තාම උන්වහන්සේලාට විඳින් කියනවා දැනෙනවා. උන්වහන්සේලාට දේවල් හඳුන ගන්න පුළුවන්. උන්වහන්සේලාට කුසල විතරක් හට ගන්නවා. එතන වේදනා සම්බන්ධව ගත්තොත් දැන් අපිට සාමාන්‍ය ඇහෙනවා බුදුරජාණන් වහන්සේලා සම්බන්ධව ගත්තාම දැන් වේදනාව සමන්ලාට නිරුද්ධ කරා කිව්වට හැබැයි උන්වහන්සේලා වේදනාව සම්බන්ධව තණ්හාව නිරුද්ධ කරන මොසක්ක වේදනාව නිරුද්ධ කරනවා නෙවෙයි. උන්වහන්සේලාටත් මේ කාකාර වේදනා හට ගන්නවා. නමුත් වේදනාව තුළ උන්වහන්සේලාට නිවැරදි ඉන්න පුළුවන්. ඉතින් ඇලෙන්නේ නැත්නම් මේ වේදනාව උන්වහන්සේලාට දැනුවත්මයි ඇති වෙන්නේ දැනුවත්මයි පවතින්නේ දැනුවත්මයි නැති වෙලා යන්නේ. ඒ නිසා අර සමහර දේශනාවල තියෙන උන්වහන්සේලා සුඛං වේදනාං වේදියති සැප වේදනාං විඳිනවා විසංයුක්තෝ නම් වේදියති ඒවා සංයුක්ත කියන්නේ එකතු වෙලා විසංයුක්ත කියන්නේ එකතු වෙලා විඳින්නේ නැහැ. ඒතර වේදනාව කට ගන්නකොට මේකේ ඇත්ත ස්වභාවය උන්වහන්සේලාට පේනවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත් මේ සැප දුක් උපේක්ඛා විඳීම හට ගන්නකොට මේ වේදනාවේ තියෙන ආස්වාදය දැනෙන්නේ නැහැ කියලා අහනවා. වේදනාවේ තියෙන ආස්වාදයක් කියලා එකක් ඒක දැනෙන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට පාලින් කියන උපට්ඨහස තේරෙන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි මේ සැප දුක් උපේක්ඛා විඳින් හට ගන්නකොට අනිත්‍යන්ති පජානාති අනිත්‍යයි කියලා දැනගන්නවා. ආනේ නිසා තමයි උන්වහන්සේලාට ඒක සැපයක් පේන්නේ නැහැ. ඒ නිසා හේතු උන්වහන්සේලාට අර ඊටාත්ම දැනුවත්මයි විඳින් හටගන්නේ දැනුවත්ම තමයි පවතින දැනුවත්ම තමයි වෙන්නේ ඇති වෙලා. ඒ නිසා ඒ වේදනාවේ හට ගැනීම තුළවත් පවතින වෙලාවත් ඇති වෙලා මම්මුලා ගතියක් නෑ. සම්පූර්ණ සිහියෙන් මුලින් තමයි ඒව සිද්ධ වෙන්නේ. මේකත් තථාගතයන් වහන්සේගේ තියෙන ආචාර්ය අද්භූත කාරණයක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා යම්පි බන්තේ භගවතු විදිතා වේදනා උපජ්ජති ස්වාමීන් භාග්‍යතුන් වහන්සේට දැනුවත් වේදනා හට ගන්නවා නම් පවතිනවා නම් නැතිනම් නම් මම මේකත් අද ආචාර්ය අද්භූත කාරණයක් හිතට දරා ගන්නවා මතක තියා ගන්නවා සංඥා එහෙමයි හට ගැනීම නැහැ පැවතීම නැතිවීම දැනුවත් වෙන බව අද මම ඒකත් ආචාර්ය කාරණයක් හිතට දකිනවා හට ගන්න විතරක දැනුවත් හට ගන්නවා දැනුවත් පවතින දැනුවත් නිරුද්ධන මේකත් තථාගතයන් වහන්සේගේ තියෙන ආචාර්ය අද්භූත කාරණයක් හිතට මම අද දරා ගන්නවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරා එතන මේ දේශනයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේ ඉදිරියේම එතන භාගතුන් වහන්සේගේ උප්පත්ති සිද්ධ වෙන මොහොතේ වෙච්ච ආචාර්ය අද්භූත කාරණා ආදේශනා කරේ සාමි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ හරි ආචාර්ය කෙනෙක් ඒ වගේ මහත්කෘත කෙනෙක් ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා ඍද්ධි මහා ආනුභාව තිබුණු කෙනෙක් මේ ලෝකේ උන්වහන්සේට මහා පුදුමාකාර ඍද්ධිමත් භාවයන් තිබුණා කියලා මහා ආනුභාවයන් තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සුභා කියලා දෙවිණන් වහන්සේ නමක් හිටියා මේ සුභා දෙවිණිය බොහොම ලස්සන කෙනෙක් ඒ වගේ මිතාමත්ම වංශවත් පවුලක සිටු කුමාරිකාවක් හැටියට පිපිච්ච කෙනෙක් ඉතින් තරුණ කාලයේම ධර්මීය පිළිවද ලොකු අවබෝධයක් ඇති වෙලා මෞපියන්ගෙන් ඉතාමත්ම බලහත්කාරයෙන් අවසර අරගෙන විශ්වණියක් බවට පත් වුණා. ඉතින් මේ සුභාන්තරණී තාම විවේකකාමී නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා නිතරම ඒ කාලේ තිබුණ අන්දවනේ කියලා විශ්වණින් වහන්සේලා ගොඩාක් භාවනා කරපු තැන. ඉතින් මේ අන්දවනේට උදකලාව යම භාවනා කරන්න. ඉතින් මේ සුභාන්තරණී මේ අන්දවනේට භාවනා කරන්න යනකොට සල්ලාල තරුණියක් මේ සුභාන්තරණී දැකලා මේ සුභාන්තරණීගේ දින රූප සම්පත්තිය පිළිබඳ බොහොම වශී භාවයකට පත්ලා මේ තරුණයාට ඕනනම් මේ සුභාන්තරණී හිතවත් කරගෙන තමන් රැගෙන යන්න. ඉතින් දවස් දෙකේ තුනේ මගහැරලා කතා බහ ඉඳලා අන්තිමේට කරදරයක් බවට පත් වෙන ඉතින් දවසක් තාමත් බැගල්පත් යන්න මේ කතා කරා. ඉතින් මේ දේවල් වර්ණා කරලා අහවල් දේවල් දෙන්න මේ නොයෙක් වර්ණාවක් සිද්ධ කරා. ඉතින් අන්තිමේදී සුභාතරණී කියන ඔබ ඔය වර්ණා කරනව මට මුකුත් මේ කය තුළ පේන්නේ නැහැ. මට මේ කය කියන මහා අපිලිකුල් අපවිත්‍ර දෙයක්. ඔබ ඔය කියනවා මට තේරෙන්නේවත් නැහැ. ඔබ ඔය කරන වර්ණාව මට මුකුත් තේරෙන්නේ නැහැ කිව්වා. එතකොට අන්තිමේට මේ කයව මොනවද ආස කරන්නව මහන්නේ කියලා අන්තිමේදී කිව්වා මට ඔබගේ ඔබතුමගේ ඔය ඇස් දෙක තමයි අතල්ලන්න හරි අමාරු. එතකොට ඉතින් දැන් මේ සුභාන්තරණී ඔබ මේ ඇස් වලට ආස කරන්නේ නැණ පොඩ්ඩක් ඉන්න කියලා මොකද කරේ ඇඟිලි දාලා ඇස් දෙකම ගලවලා අතට දුන්න මේ දෙක තුනක් ආස කරන් මේ දෙක නම් යන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ සල්ලාර තරුණයාට මේක සිද්ධ වුණාට පස්සේ හරි බීජයක් ඇති වෙලා සමාව වරගෙන යන්න ගියා. ඉතින් අතටවත් ගත්තේ නැහැ. නමුත් සුභාන්තරණී මේ ගලව ගත්ත ඇස් දෙකත් එක්ක බුදුරජාණන් වහන්සේ සමුක වෙන්න ගියා. බුදුරජාන් වහන්සේ දකින්වත් එක්ක මතේ තිබුණ ඇත් දෙක ප්‍රකෘති භාවයට පත් වුණා. ඇහි ඇත් දෙකේ තිබුණ ඇත් දෙක ආයේ තිබුණු විදිහටම පිළිගියා. එතන හිටියේ සෑම කෙනෙක්ම පුදුමාකාර විශ්මයට පත් වුණා. භාගතුන් වහන්සේගේ තියෙන ඍද්ධිමත් බව මහින්දිකෝ භගවා මහානුභාව භාගතුන් වහන්සේ කියන මහා ඍද්ධිමත් කෙනෙක් මහා ආනුභාව සම්පන්න කෙනෙක්. එතන බාණ්ඩර අතේ තිබුණ ඇත් දෙක බුදුරජාන් වහන්සේ දකිනකොට තිබ්බවගේ අර උපජංගලා මේව කරා වගේ දැන් උපජංගරම් මේව පැල්ලම් අතු මේ මොකුත් නැතුව ස්වභාවිකවම තිබ්බ විදිහටම පිහිටියා. ඉතින් ඒ වගේ මහා ආශ්චර්ය දේවල් මහා ආනුභාව සම්පන්න ඍද්ධිමත් සිද්ධීන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට සිද්ධ වෙලා තියෙනවා. තවත් කාරණාවක් තමයි අපි අහලා තියෙනවා. මේ ඒ කාලේ හිටියා ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරන්න මේ උපාසිකාවක් මේ සුප්පියා කියලා ගිලන් ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරන අග්‍ර උපාසිකාව බවට ඒ කාලේ පත් වුණා. ඉතින් බොහෝ ගිලන් ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරන මේ සුප්පියා උපාසිකාව. දවසක් මේ සුප්පියා උපාසිකාව විහාර වලට ඉතින් කුටි ගෙවල් වලට ගිහිල්ලා නිතරම ස්වාමීන් වහන්සේලා සමුග වෙලා ලෙඩ දුක් ගැන අහනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ නමල් ළඟට ගිහිල්ලා කතා කරලා උන්වහන්සේගේ අසනීපේ දැන් ගොඩාක් කල් පවතිනවා. ඉතින් ගොඩක් ප්‍රශ්න කළේ හැබැයි උන්වහන්සේගේ අසනීපේ සුවපත් වෙන්නේ නැති තුරු ගියා. මට වෛද්‍යවරයා මේ විදිහේ මාංශ ගන්න කිව්වා මේ සඳහා කියලා. ඉතින් ඒ නිසා තමයි මට මේ ලෙඩේ සුව වෙන්නේ නැත්තේ. ඉතින් ඒ වෙලාවෙදි වහිනන් ස්වාමීනි ඔබ වහන්සේ මම මේ වෙනුවෙන් කැප වෙනවා මම ඒ දේ කරලා දෙන්නම් කියලා බාර අරගෙන ගෙදරට ගිහිල්ලා මේ දාසියට කිව්වා හෙට දානෙට මේ වගේ මාංශ ආහාරයක් හදන්න ඕනි. ඒ සඳහා ඒ කාලෙ තිබ්බ පවත්ත පළමංශ කියලා පල්ලැතුව ගහ මේ මරලා තියෙන තැන් වලින් ගේවි. ඉතින් මේ දාසිය ගියා මස් ගේන්න කඩේකට. හැබැයි ඒ කාලෙ තිබුණ දින මාඝාත කියලා කියන සත්තු මරණ දින නෙමෙයි. ඉතින් දාසිය හැමතැනම ගියා කොහෙන්වත් පල්ලැතුව මැනිච්ච මස් ටිකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ ඇමිලෙක්ව ස්වාමී දේනිය අද මම හැමතැනම ඇවිත් අද මේ මස් මරන තලා දවසක් නෙමෙයි. මේ මුළු නගරයේම සියලු කඩවල් වහලා තියෙන කොහොමත් මස් නැහැ කියලා. එතකොට මේ වාචිකාවට ඇතුළු මම ස්වාමීන් වහන්සේට පොරොන්දු නැහැනම් ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් මොකද කරේ මිතුමිය කාමරය තුට්ට ගිහිල්ලා පිළියෙත් උත්තරන් කියලා තමන්ගේ කලමින් කොටසක් කපලා අර දාසිර ගිහින් දුන්නා මේක උයලා ස්වාමීන් වහන්සේට ගිහින් දෙන්න කියලා. ඉතින් මේ විදිහට කරා. ඉතින් ස්වාමීන් වහන්සේ දන්නත් වැරදුවා. ඉතින් අර ගෙදර උපාසක මහත්තයා මේ ආපිලාවේ ඇහුවකු මේ ස්වාමීන් දේනිය කිරිතුර කිව්වා මෙහෙම සිද්ධියක් වුණා කියලා. එතකොට මේ වර්ණ මාත්‍රි දුනම් මේ තුමියට දෙන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා තමන්ගේ ශරීරය කොටුදු දන් දෙන්න. ඉතින් යාට මහා පුදුමාකාර ප්‍රීතියක් ඇතිලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කරා මේ පහුවදා දානිට වඩින්න කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දානිට වැඩියා. තිමෙරදා උපාසිකාව තමයි තිමේ දාන මානසී උපස්ථාන කටයුතු කරන්නේ. එදා දකින්නවත් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේව කෝපාර මාතුමි උපාසිකාව. ඉතින් ගෝ ස්වාමීන් මෙහෙම සිද්ධියක් කළා මේ කාමරය ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ කෝ වහාම එන්න කියලා. ඉතින් මේ සුප්‍රියා උපාසිකාව බුදුරජාන් වහන්සේ බලන්නාව බහකතුන් වහන්සේ දකින්නකොට මර තිබුණු වනේ කපපු වනේ තිබ්බ විදියට මස් සහිතවම ආය පැල්ලමක් වන් මුකුත් නැති තිබ්බ විදියටම ප්‍රකෘති වුණා. ඉතින් ඒ වෙලාවේ එතුමියටත් ඒ වගේම පාස් මහත්තයාටත් බුදුරජාන් වහන්සේ පිළිබඳ උතුම් හැඟීමක් ඇති වුණා. මහින්දුකෝ භගවා මහානුභාව භාගතුන් වහන්සේ ගැන මහා ඉරදිමත් මහානුභාව සම්පන්න කෙනෙක්. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ ජීවිතය සම්බන්ධව ගත්තා මේ වගේ මහා පුදුම ආනුභාව සිද්ධීන් ගොඩාක් වෙලා තියෙනවා. පින්වම් පාණ්ඩ්‍ය යන අවස්ථාවේදී අපි දන්නවා බුදුරජාණන් වහන්සේට අර චුන්ද කම්මාරපුත්ත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අර විශේෂ දානයක් හදලා දුන්නේ. තීරක වැළඳීමත් එක්ක උන්වහන්සේට පරණ තිබුණු රෝගාබාධය උස්සන් වුණේ තමයි ලෝහිත පක්කන්දික කියන රෝගයේ ලේ අතිසාරයේ. මේ ලේ අතිසාරයේ තෙක උන්වහන්සේ දුන්නේ ශරීරය සම්පූර්ණ විජලණයට පත්න ශරීරයේ තියෙන සියලු ජලය නැති වුණා. ඒතර ජලයේ අවශ්‍යතාවය නැවත නැවත උන්වහන්සේට ඇති වුණා. ඉතින් ඒ නිසා බොහෝ තැන්වලදී උන්වහන්සේ මේ කුසිනාරා නගරය දක්වා වැඩම කරනකොට අවස්ථා බොහොමයක් අතර විවිධ ටික තමයි වෙන්නේ. මොකද ශරීරයේ ධර්මයට කලන්ත භාවයට පත් වුණා. ඒක තැනකදී ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ආනන්ද බොහෝම විපාකයි කොහෙන් හරි වතුර ටිකක් ගේන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර ගේන්න කියලා ගියා. හැබැයි යනකොට ගැල් 500ක් ගිහිල්ලා පොඩි ඇලපාරක් තිබුණා. ඇලපාර සම්පූර්ණම බොරු වෙලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම කොහොමද භාගතුන් වහන්සේ මේ වගේ අපවිත්‍ර වතුර පූජා කරන්න පානය කරන්න. ඉතින් ඒ නිසා තිස් පාත්‍රය අරන් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේ මේ හරියවත් වතුර බෙදක් නම් නැහැ. මෙතන තුමනි නදියක් තිබුණා. ඔහුගේ ගැල් 500ක් ගිල වතුර කොහොම බොරු වෙලා. ඒ නිසා භාගතුන් වහන්සේ අපි යම් තල්චූර්ටයි වඩින්න තියෙන්නේ කුක්කුත්තා නදියට. එතනදී භාගතුන් වහන්සේට පුළුවන් කැම් පහසු වෙන්නත් පුළුවන් කැම් මර දන්නත් පුළුවන්. ඉතින් මේ විචලනය කියන්නේ ශරීරයේ වේලන වතුර අනිවාර්යෙන් අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ නමගේ කය ගැන උන්වහන්සේටයි දෙක නෙමෙයි. ඒකත් හේතුඵල ධමයට අයිති දෙයක්. දැන් අපි කියනවා මේ මට වතුර ටිකක් දීපල නැත්නම් උගුර ගිල්ලෙයි කියලා. ඉතින් උන්වහන්සේලාගේ ශරීරය වලට ඒ වාගේ ඒ ස්වභාවයේ කිසි වෙනසක් නැහැ. දැන් විදලනේ උන්වහන්සේ බේනවා දැන් වතුර නැතුනොත් මේක තවත් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි තව දුරට ගෙනියන්න පුළුවන් කන්නේ. මොකද හේතුව මේ යැපෙන කන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා අමුතු මේ සතර මහා ධාතුන්ගෙන් සහන ලැබෙන්නේ නැහැ. සතර මහා ධාතුම කියන්නේ සර්පිය හතර දිනක් කියලා උන්වහන්සේ දේශනා. ඒතර බුදුරජාණන් වහන්සේට මේ සර්පිය මිත්‍රෝ වෙන්නේ නැහැ. උන්වහන්සේලා සර්පය සර්පයම තමයි. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ මේ රූපේ පිළිබඳව එහෙම ගොඩාක් ආදීනු පින්නා තියෙන්නේ. ඉතින් උන්වහන්සේට මේ විදනණයත් එක්ක වතුර බොහොම අවශ්‍යතාවයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ආනන්ද අර නදිය කරා යනකම් ඉන්න අවස්ථාවක් හැකියාව නැහැ. කොහෙන් හරි වතුර ටිකක් දෙන්න කිව්වා. ආයමත් ආනන්ද ස්වාමීන් වහන්සේ හරි කනත් සල්ලෙන් කොහොමද මම භාග්‍යතුන් වහන්සේට මේ වගේ බොර වතුර ටිකක් ගේන්නේ. ඉතින් ආයමත් දියාර නදිය ළඟට යනකොට මොකද උනේ? අර නදිය තාමත්ම පිළිසුදු නිල් පාට ගන්න නදියට පොඩි අලපාර ආනන්ද ස්වාමීන් වහන්සේ හිතා ගන්නවත් බැරි වුණා. භාග්‍යතුන් වහන්සේගේ තියෙන ඍද්ධිමත් භාවය අනුභව මේ සිත්පත් නැති මහා පොළොවට දැනුණ උන්වහන්සේගේ අවශ්‍යතාවය. එතකොට ඒ වෙලාවේ පුදුමාකාර උන්වහන්සේට සිතක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ජනන මහා ආශ්චර්ය අද්භූත කෙනෙක්. ඒ වගේ මහා ඍද්ධිමත් අනුභව සම්පන්න උන්වහන්සේ ඉදිරියේ කොටෙද්ද අර බොර වතුර පිළිසුදු භාවයට පත් වුණා. ඉතින් ඒ වගේ බුදු කෙනෙක් කියන්නේ මේ ලෝකයේ පහළ වෙන ඉතාම ආචාර්ය අද්භූත කෙනෙක්. එකයි ආචාර්ය අද්භූත මිනිස්සු කියලා කියනවා මේ ලෝකෙට පහළ වෙන. ඒ වගේ තවත් කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වුණත් පහළ වෙන තවත් බුදු කෙනෙක් පමණයි. එකවර ඒ වගේ අය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා තවත් භාග්‍යතුන් වහන්සේ නමකට සමාන වෙනවා මිසක ලෝකෙ කාටවත් සමාන කරන්න බෑ. ඒකයි අසම සම කියන්නේ තවත් බුදු කෙනෙකුට සම වෙනවා මිසක් අනිත් අයට සම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකේ ආග්‍ර ශ්‍රේෂ්ඨ කෙනා බවට බුදුරජාණන් වහන්සේ ළමක් පත් වෙන්නේ. ඉතින් ඒ වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙච්ච දවස තමයි මේ වෙසක් පුන් බොහෝ දිනේ. අපි තාමත්ම සතුටට පත් වෙන්න ඕනි, ප්‍රීතියට පත් වෙන්න ඕනි. අපි සරණ ගිහිලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ ලෝකේ ඉතාමත්ම කලාතුරකින් පහළ වෙන, ඒ වගේම මේ ලෝකේ ආචාර්යමත්ව පහළ වෙන, මේ ලෝකේ මහා ඉරුදි බල ඇතුව උපදින කෙනෙක්ව ස්වභාවිකවම ඒ වගේ මහා ඉරුදි බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ වගේ මහා ආනුභාව තිබිලා තිනා, ඒ වගේ බල තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි අපේ ජීවිතේට අපි සරණ යන්න ලැබුණේ. ඉතින් ඒක අපි නැවත සීකලා ඉතාම සතුටින්පත් වෙනෝනි. අපේ තථාගතයන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ විදිහ මානසික පෞරුෂත්වයක් අපිට තියෙනවා. බුදුගුණ වලත් බලන දේවාදී දේව කියන්නේ ඒක දෙවියන්ටත් වැඩි ශ්‍රේෂ්ඨයි. බ්‍රහ්මාදී අති බ්‍රහ්මා, බ්‍රහ්මයාටත් වැඩි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාරාදී අති මාරයාටත් වැඩි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාරයා කියන්නේ මේ ලෝක ඕනම කෙනෙක් මේට වැඩි හරි බලයක් තියෙන කෙනෙක්. ඒතර මාරයා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉතාමත්ම හැම වෙලෙම පරාජිත භාවයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් නිසාම මේ ලෝකේ දෙවියන්ගේ මිනිස්යන්ගේ සාත්‍ර භවට එකයි බුදුරජාණන් වහන්සේ පත් වෙන්නේ. එකයි දේවාත දේව නම් සත්තා දේව මනුෂ්‍යාන බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ගේ මිනිස්යන්ගේ සාත්‍ර උන්වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ සිහි කර ගැනීම පමණින්ම ලෝක සත්‍යයක මහා සත්‍යක් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ පිරිනමක් පෑවයි කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ගාතාවක් තියෙන්නේ තිත්තන්තේ නිබුදේ චාපි සමීචිත්තේ සමම්පලං චේතෝ ප්‍රසාද හේතුමි සත්තාගතන්ති සුගති. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටියත් නැතත් උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තොත්, උන්වහන්සේ වැඩ ඉන්න කාලයේ කෙනෙක් සිත පහදා ගන්නවා නම් ඒ ආකාරයට පින්වම් ප්‍රවණ පස්සේ සිත පහදා ගන්නවා නම් ඒ හිතේ ඇති වෙන කුසල විපාකේ පුණ්‍ය විපාකේ කිසිම අඩුවක් නැහැ. චේතු ප්‍රසාද හේතු මේ චිත්ත ප්‍රසාද මාත්‍රයෙන්ම සත්තා ගච්ඡanti සුගතින් සත්‍යෝ සුගති උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අපි දන්නවා දහස් ගණන් මිනිස්යන්ගේ දැක්වලට ඇස්වලට බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. හැබැයි ඒ දැක්ක හැමෝම බුදුරජාණන් වහන්සේට පැහැදුනේ නැහැ. ඉතින් පැහැදුනේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගුණ දැක්කා විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ රූපේ තිබ්බෝ පමණින්ම මිනිසුන්ට එහෙම පාදින්න හැකියාවක් නැහැ. ඒක රූපේ දැක්කාය ගත්තොත් එහෙම කෝටි කෝටි ගණක් අය සමහර ඉන්දියාවේ හිටිය බොහෝ ජනතාව දැකලා තියෙනවා. හැබැයි සීළු ජනතාව එහෙම දැක්කා කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පැහැදුනේ නැහැ. හිත පැහැදුනේ කාටද? උන්වහන්සේගේ තියෙන ධර්මයේ දැක්ක අයට, උන්වහන්සේගේ තියෙන ගුණාංග දැක්ක අයට, උන්වහන්සේගේ තිබුණු ඒ අද්භූත අසිරිමත් කරුණු ඒවා බාරගත්ත අය තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලා ඒ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඉපමණිකම ජීවිත සුවපත් කරගත්තේ. සමහර අය බුදුරජාණන් වහන්සේට වඳින්න හැකියාව ලැබිලා නැහැ. සමහර අත්ෝසවන්න තරම් හයියක් තිබුණා නැහැ. අපි අහලා තියෙනවා මට්ටකුණ්ඩලි. ඒතර මට්ටකුණ්ඩලි බුදුරජාණන් වහන්සේට අත්ෝසවන්නවත් හයියක් තිබුණු මිනිස්සේ නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ අසුරු කරපු කෙනෙකුත් නෙවෙයි. හැමදාම මේ දැකලා පුරුදු කෙනෙකුත් නෙවෙයි. නමුත් අවසාන මොහොතේ තමන් ඉදිරියට බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේගේ අර ස්වරූපය දකින්න කොට යාට එයා බොහොම දුර්වල අසරණ කෙනෙක් සෑයත් වෙන මගේ පිටිසරණ තමයි මට ආරක්ෂ මේ ආශිර්වාදයකට මම වහන්සේ වැඩියා කියලා භාග්‍යවත් වහන්සේ කිරී අවසාන මොහොතේ ලොකු පැහැදීමක් ඇති කරගත්තා. හැම කෙනාම ගොම් කරපු පැත්තකට දාපු තමන්ව බලන්නේ කොට යාට ලොකු විශ්වාසයක් ඇති වුණා. මේනම් ආවේ මම වෙනුවෙන්මයි මට ආශිර්වාද කරන්න. ඉතින් මාංශ කිරේ සිත ප්‍රයතව වාදින්න තරම්වත් දන්නේ නැහැ. අතෝසවන්න හයියක්වත් තියෙකුත් නැහැ. ඒ චිත්තප්‍රසාද මාත්‍රෙම ගිහිල්ලා දිව්‍ය ලෝකේ මහාන් භව සම්පන්න දිව්‍ය රාජයක් වෙලා ඉපදුනා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කෙරේ චිත්තප්‍රසාදෙම කෙනෙකුට ජීවිත සුවපත් කරගන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය එකම දේ තමයි බුදුරජාන් වහන්සේගේ ගුණ දැකලා පැහැදිලිව ඇති කරගන්න. ඒතර රූපේ දැක්කේ දකින්න ලොලුණයි කියලා කිසිම කෙනෙකුට කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මොකද රූපය දකින්න ඔක්කොම එහෙම රූපය දැක්ක පමණින්ම කෙනෙකුගේ හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. මොකද සමහර අය බුදුරජාන් වහන්සේ දැකලා ඇති කරගත්ත පැහැදීම නෙමෙයි මොනවද? අපැහැදීම. බුදුරජාන් වහන්සේට තරම් නම් ආනම වෙන අයට දාලා නැහැ. බුදුරජාන් වහන්සේ ඒ කාලේ කිව්වේ මායාවී සමනෝ ගෞතමයේ සමනෝ ගෞතමයේ කියන මා මැජික් කාලේ එතකොට උන්වහන්සේගේ අසිරිමත් දේවල් සමහර අයට දැකනක මැජික් කියලා. ඉතින් ඒ විදිහට උන්වහන්සේට දැක්ක හැම ජනතාවම උන්වහන්සේට පැහැදුනේ නැහැ. සමහර අය හරි අප්‍රිය කරලා උන්වහන්සේට. ඒතකොට උන්වහන්සේට පැහැදුනේ කවුද? ගුණ දැක්ක අය. ඒ නිසා තමයි මේ බුදුරජාන් වහන්සේ හිතියත් පින්වම් පැවත් මේ හිත පහදා ගැනීම කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මොකද හිතියත් ඔය රූපේ තිබ්බට වඩා මොකද රූපේ දෙනුයි පහදින්න ඕනේ. මොකද ධර්මයට පහදින්න ඕනේ. මොකද රූපේ දෙනුන් නිසුන් පහදින්න හරි අමාර. අපි උනත් දන්නවනේ සමහර ලස්සන මිනිස්සු ඉන්න අපි එහෙම මිනිස්සුන්ට පහදින්නේ නැහැ. අපි ඊට පස්සේ පහදින්නේ මොනවද? මිනිස්සුන්ගේ තියෙන ගුණාංග වලට. ඉතින් මේ ලෝකේ ලස්සන අයට ඔක්කොම කැමති කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. ලස්සනම කටහඬ තියෙන අය මේ ලෝකේ ඔක්කොම කැමති කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. ඉතින් මුලින්ම කටහඬක් කෙනෙක් කර පහදින්න පුළුවන්. හැබැයි ඔබ දීර්ඝ කාලිනු තියන්නේ අරයාගේ ගති ලක්ෂණ මත. අපි දන්නවා නාලුදීයෝ මේ ලෝකේ පිළිඳ අන්තිමේ එයාගේ ඇත්ත දැනගත්ත ගමන් දෙන්නේ මිනිස් හරියට සමානවට අපි එක කරන පිළිකුල් කරනවා. ඒතර බුදුරජාන් වහන්සේගේ අර රූපය ඇත්තම තිබුණා. මේ ලෝකේ අසාමාන්‍ය රූපයක් තිබුණා. අසාමාන්‍ය කටහඬක්. හැබැයි ඒකට මිනිස්සු පැහැදුනේ නැහැ. මොකද මිනිස්සුන්ට බුදුරජාන් වහන්සේ ගැන මහා ප්‍රතිවිරුද්ධ පුද්ගලයේ. මොකද මිනිස්සුන්ගේ හිත තියන්න කතා කරපු කෙනෙක් නොවේ. මිනිස්සුන්ගේ හිත තියන්න ප්‍රතිවිරුද්ධව කතා කරපු. ඒ නිසා මිනිස්සුන්ට බුදුරජාන් වහන්සේගේ රූපය දැකලා පැහැදුනොත් බා කතාව අහපු ගමන් මොකද වෙන්නේ? ප්‍රියමනාප කෙනෙක් වෙන්නේ නැහැ. මොයි ලෝකේ මිනිස්සු හිතපු පතපු දේවල් නෙමෙයි. අනුබුදුරජාන් වහන්සේ දේශනා කරගෙන යන් පරෝ සුගතු ආහු තදරියා ආහු දුක්කතු. මේ ලෝකය සැපයි කියන දේ බුදුරජාන් වහන්සේ දුකයි කියනවා. මේ ලෝකය මේ දුකයි කියන උන්වහන්සේ සැපයි කියන. ඒ නිසා මේක හරි ගස්ඨණයක් කියන. ඒ නිසා තමයි උන්වහන්සේ කෙරෙහි අර ලස්සන රූපයක් තිබ්බත් ලස්සන කටහඬක් තිබ්බත් පහදින්න මිනිසුන්ට ඉඩ සැලසුනේ නැහැ. ඇයි මේ මිනිස්සු හරි කරුවලේ අන්ධකාරයේ ඉන්නේ. ඒ කරුවලේ අන්ධකාරයේ ඉන්න අය බුදුරජාණන් වහන්සේ දැක ගන්න හරි අමාරු. යම් කිසි චුට්ටක් කලී ආලෝකයක් පහළ වෙච්චයි තමයි අන්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා පේන්නේ. ඉතින් ඒ නිසා රූපයට පැහැදිච්ච අයට උනත් බුදුරජාණන් වහන්සේ වක්ලි ස්වාමීන් වහන්සේට කිව්ව වක්ලි තථාගතයන් වහන්සේගේ මේ දෙනිස් රූපයට පැහැදිලි වඩා නැහැ. පහදිනුනම් පහදිනුනම් විදිහටද උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්නම් කාලා ඉතින් බොහෝ කාලයක් ගත වුණත් හැබැයි මේ පැහැදීම ඇති කරගන්න මේ කාටවත් කිසිම අඩුවක් එහෙම නැහැ. අනේ අපිට මේ වගේ ආචාර්යමත් භාගතුන් වහන්සේම දකින්න ලැබුණා නම් මා රයි හොඳයි කියලා දැන් පසුතැවෙන්න කිසි කාරණාවක් නැහැ. අනේ මෙච්ච ආචාර්යයි බුදුරජාණන් වහන්සේ අනේ අපිට බලන්න හම්බුනේ නැහැනේ. එහෙම දුක් වෙන්න වඩා අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට අදත් බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහදව ගන්න පුළුවන් නම් උන්වහන්සේ අපේ මනසින් අපේ ප්‍රඥාව තුළින් උන්වහන්සේ දැක ගන්න පුළුවන් නම් පැහැදීමේ නම් කිසිම අඩුවක් කාටවත් දෙන්නේ නැහැ. උන්වහන්සේ කියත්මන් කුල ගුණ දැකලා පැහැදුනේ රූපෙට නෙවෙයි. එතකොට ඒ ගුණ දැකලා පැහැදිච්ච විදිහට මතත් ගුණ නැති වෙලා නැහැ. උන්වහන්සේගේ අරහන් ගුණය ලෝකේ හැමදාම උන්වහන්සේ වැඩ හිටියත් නැතත් අරහන් ගුණය අරහන්ම තමයි. සම්මා සම්බුදු ගුණය පින්නම් පෑවයි කියලා ඒක අඩු වෙන්නේ නැහැ. විද්‍යා චන්න සම්පන්න ආදී ගුණ ඒ වගේම උප්පත්ති දැන් මේ ආචාර්ය මත් විදිහට ඉපදිලා තියෙන්නේ. ඉතින් මේක උන්වහන්සේ පින්නම් පෑවත් නැතත් ලෝකේ තියෙන යථාර්ථයක් ඇත්තක්. ඉතින් මේක කරගන්න තියෙන්නේ මොකද්ද? පැහැදිලිව ඉති කරගන්න විතරයි. ඒක මේක පිළිබඳ සද්ධා උපදව ගන්න විතරයි. මම සරණගේ භාගතුන් වහන්සේ කියන උපත පවා මහා ආශ්චර්යමත් විදිහට සිද්ධ වුණා, මහා අද්භූත විදිහට සිද්ධ වුණා. ආන මේ උන්වහන්සේගේ තිරේ ස්වභාවය කෙනෙක් සද්ධාවෙන් පාර ගන්නවා නම්, ඒ වගේම තමන්ගේ ඒ ප්‍රඥාවෙන් දකිනවා නම්, ඒ උන්වහන්සේගේ උදාන ගුණ ස්වභාවයන් දැකලා හිත පහදව ගත්තොත් කිසිම අඩුවක් කාටවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ අපිට දකින්න ලැබුණේ නැහැ කියලා පසුතැවෙන්නේ කිසිම අදාළ වෙන්නේ අපිට වෙන්නේ මේ වගේ වර්ණා කරුවන් බොහෝ දුරට වෙන්නේ මොකද්ද? පසුතැවෙන එක තමයි මට පින තිබුණේ නැහැ නේ වගේ බුදුරජාණන් වහන්සේනමක් දැක ගන්න. ඉතින් සමහරවිට ඉන්නත් ඇති. සමහරවිට හිතියට හැබැයි ප්‍රඥාව තිබුණේ නැතිඳ සද්ධාව තිබුණේ නැති නිසා අපිට උන්වහන්සේ කියුනේ නැහැ. ආනුභවගාමී සද්ධාහ ඇස තිබුණා නම් පේනවා. ප්‍රඥාව නැමෙත ඇස තිබුණා නම් පේනවා. සීය නැමෙත ඇස තිබුණා පිළිව මොකුත් තිබුණේ නැති නිසා උන්වහන්සේ තමලාට ඕන තරම් පසු කරගෙන අපිත් යන්න ඇති ලස්සන කෙනෙක් වගේ ලස්සන ආමුදු තමන්නේ කියලා නැත්නම් ලස්සන සමනයන් වහන්සේ නමක් කියලා හැබැයි ගිහිල්ලා කීපිලා අහපු ගමන් කැමති වටි ගන්න නෙවෙයි කියන්නේ. අතාරින්න කියනවා, ඊවසන්න කියනවා, ඒ වගේන ගමන් පියමනාප පුජ්ජලෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා අපිට අද අවස්ථාව තියෙනවා බුදුරජාණන් වහන්සේ අපි පැහැදිලා තියන්නේ එතන රූපේ දැකලා හැම නෙවෙයි, කටන් අහලත් නෙවෙයි, අපි දැකලා තියෙන්නේ දැනට දැකලා තියෙන්නේ මොකක් හරහාද? ධර්මය හරහා. මේ ලෝකේ ලොකුම පැහැදීම තමයි ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. පැහැදීම් හතරක් පෙන්නනවා. ගෝසප්පමානෝ ගෝසප්පමානෝ, රූපප්පමානෝ රූපප්පසන්නෝ, ලූකප්පමානෝ ලූකප්පසන්නෝ, ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. මේ ලෝකෙ මිනිසුන්ට අපි පහ දෙනවා කියන්නේ ඔය හතර ඔස්සේ. එක රූපේ දැකලා පහ දෙනවා, එක කටහඬට පහ දෙනවා, එහෙම නැත්නම් රූස් ප්‍රතිපද දැක්කම පහ දෙනවා නේද? මේ සමාල්ලාට දිලත් ජීවුරු කරනවා නම් ඔන්න අපි පහ දෙනවා. පාවහන් නැතුව යනවා නම් නිල වෙනවා. නිර්මාංශන නම් පහ දෙනවා. ඔයගේ ඉතින් රූස් ප්‍රතිපද දැක්කලේ ඉන්නවා නම් පහ දෙනවා. මැටි කුටියක ඉන්නවා නම් පහ දෙනවා. ඔයගේ රූස් ගති දැක්ක ගමන් පහ දෙනවා. ඉතින් ඒ කාලේ සමුණු හරිම රූස්සයි. බුදුරජාණන් වහන්සේ කාලේ සමුණු කියන්නේ පුදුමාකාර රූස් විදියට ජීවත් වෙච්ච අය. අත්කිලමතාන යෝගේම තමයි භාගර භාගයක් කළේ. ඉතින් හරි දැවැන්ත ලෙස රූස්සයි. හැබැයි ඒ මිනිස් හරියට හැදුනා. ඒකයි. එතකොට සමහරුන්ගේ කටහඬට සමහරුන්ගේ රූපෙට හැදුනා. ඔය පැහැදිලි බුදුරජාණන් වහන්සේ කියන එක අර ස්ථීර සාහන පැහැදීමක් නෙවෙයි. මොකද ඊට වැඩි රූස් කෙනෙක් දැකගම අර පැහැදීම නැතිව එයාට පහදනවා. අරට වැඩි ලස්සන රූපයක් දැකගම ඒ රූපෙට පහදනවා. අරට වැඩි ලස්සනට කටහඬින් පණ කිව්වගම ඊළඟසේ ඒකට පහදිනවා. ඒ නිසා පැහැදීම සැබෑවෙන්න ඕනි ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලා තියෙන ධර්මයේ දැකලා මිසක් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හැමදෙනාම තාම සන්තෝෂයටපත් වෙන්න ඕනි. මේ ලෝකෙට පහළ වෙච්ච අසිරිමත් ඒ භාගවත් බුදුරජාණන් වහන්සේ නමක් පහදින්න පමණක් නෙවෙයි, දිවි හිමියෙන් සරණ යන්න අපිට හැකියාව ලැබුණා. උන්වහන්සේ දේශනා කරන අවවාද අනුශාසන පිළිපදින ශ්‍රාවකයන් බවට අපිට යම් ප්‍රමාණයකට උපත් දෙන ලැබුණා කියලා අපි හැමෝම චිත්ත ප්‍රසාදයට පත් වෙන්න ඕනි. ඉතින් අද දිනේ තිරා මේ ලෝකෙට පහළ වෙච්ච අසිරිමත් ඒ භාගවත් බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු ඒ මහා කැපවීමකට ප්‍රතිමුණ සැලකීමක් වශයෙන් තමයි අද අපි උදෑසන සිල් සමාදන් වෙලා මේ සමතිපස්සනා භාවනා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් මේ ප්‍රතිපත්ති ධර්මයන් දිනු කරේ. මේ ප්‍රතිපත්තියන් අපි අද දිනේදී පරිපූර්ණ කරන්නේම බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වීම සඳහා උන්වහන්සේ වෙනුවෙන් කරපු කෘතගුණයට අපි කෘතගුණ සැලකීමට අපි වෙනුවෙන් කරපු උපකාරයට පත්‍ය උපකාර කරන උන්වහන්සේ අපිට උගන්වීමේ බාහිර මල් පහන් පූජා කරලාම පමණක් නොවේ. ඒ වයින් අපිට ගරු කරන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙන කරුත් තිබේ. උන්වහන්සේ බලාපොරොත්තු අපි මොහොතක් මේ සීලයක පිළිපදිනවා නම්, භාවනාව පිළිපදිනවා නම්, සමාධියක් ඇති කර ගන්නවා නම්, යථා ස්වභාවයෙන් ජීවිතය දකින්නවා නම්, මේ ජීවිතයෙන් එතර වෙන්න ඕන කියලා සිත පහල කර ගන්නවා මේ සංසාරේ මහා දුකක් කියලා පොඩි මොහොතකට සිතක් ඇති කර ගන්නවා ඒක තමයි උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා දවස් පුරාම අපි කරපු ඒ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි කියලා අපි තුන් අතාවක් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් පුත පූජා පවත්වමු ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය සංඝං පූජේමි සාදු අපි සිළු දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව උදෑසන පටන් මේ මොහොත දක්වා අපේ සිත කය වචනය කියන තුන්දර බිහිවවා උදෑසනම අපි ඒ අටාංග උපෝසථයේ බොහෝ අය සමාදන් වෙලා ඒ වගේම බුදු පූජා පන් භාවනා ආදී සිද්ධ කරලා දවස පුරාම ඒ ප්‍රතිපත්ති ධර්මයන් සම්පෝධනය කරා ඒ වගේම උන්වහන්සේ උදෙසා බුදු පූජා ප්‍රස්පමන් පාන ආදී පූජා කළා ආංශ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් අප්‍රමාණ කුණ සත්‍ය කපේ චිත්ත සන්තාන තුළ උදෑසන පටන් මේ මොහොත දක්වා අපි සිදු කර ගන්න තියෙනවා ඒ වගේම මේ මොහොතේ අපි බුදුචාන් වහන්සේගේ ඒ බුදු ගුණ සඳහන් උන්වහන්සේගේ ආචාර්ය අද්භූත කාරණා පිළිබඳව අපි ඉගෙන කියාගත්තේ වගේම ඒ පිළිබඳව අපි හිතේ චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා. ඉතින් බුදුචාන් වහන්සේගේ මොහොතක් කරේ අපි ගුණ සිහි කරනවා නම් ඒක මේ ලෝකයේ ඉතාම ශ්‍රේෂ්ඨ පිනපවට පත් වෙනවා. ඉතින් ඒ නිසා චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීමෙන් අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා. ඉතින් අද දිනේදී මේ වටිනා උතුම් පින්කම් සිදු කරන්න අනුග්‍රහ දායකත්වය සලසන්නේ ගාමිණී හේමචන්ද්‍ර මහත්මයා ඒ වගේම ජයන් තමිණීනුත් පවුලේ දූතරෝ ඥාති මිත්‍රයන් සමඟ එකතු කරගෙන අරමුණු වශයෙන් ප්‍රබලෝ කාරණේ සේනාසනේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මෙතෙක් මේ ආරණ්‍ය සේනාසනේ සඳහා ආවාදන ශාසන ධර්මයෙන් උපකාර කරලා මේ ඉස්සල වැඩි සිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනේ සීළු වැඩ කටයුතු සඳහා උදව් උපකාර කරන සීළු දෙනාටමත් මේ දිනවල මේ මාධ්‍ය හරහා මේ දහම් කටයුතු සිදු කර ගියාන අනුග්‍රහ දක්වන සියලුම පින්වතුන්ටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දිනේදී මහා සංඝරත්නය වෙනුවෙන් දානමානුපත්තාන සඳහා දායකත්වයෙන් සැලසූ ලසිත විද්‍යාරත්න මහත්මයා සහ රාධිකා විද්‍යාරත්න මහත්මියන් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සාන්ති ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායක පින්තුන් හැමදෙනාටම ඒ වගේම ජීවත් වෙන සියලු මව්පියන්ට ගුරුවරුන්ට ඒ වගේම සහෝදර සහෝදර ඥාති මිත්‍රිතායි සාන්ති ආශිර්වාද කරනවා. ඒ වගේම නියම පරිලෝකීය අන්තඥාතින් වෙතන් ඒ සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ අද දිනේදී රැස් කරගත් ආදාතතර කුණි ධර්මයන් අතීත සංසාරේ පටන් අපි නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට විශේෂයෙන් ඒ දායකත්වයේ සලසන්නේ සියලු දෙනාගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත්තුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට අපි රැස් කරගත් මේ ආදාතතර කුණි ධර්මයන් මෝතන් කරමු. අපි සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් තමන්ගේ සියදීම් කරගත් පිනක් හා සමානව සාදු කියලා මේ පින අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි ඒ ඥාතින් උදෙසා පින් පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අපි සිත කරගත්තු මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු ලෝකවාසී සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින් දැක අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටම සිත සාන්ති සිත සාන්ති සැලසේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ දිනවලදී මේ කොරෝනා සංගතය නිසා රෝගාබාධව වෛද්‍ය ප්‍රතිකාර ලබන සියලු ලෝකවාසී සත්වයන්ට ඒ කරගෙන යන සියලු ප්‍රතිකාර සාර්ථක වේවා. මේ අයට දුක් නිරෝගී සුවපත්භාව ලැබේවා. ඒ රෝගාබාධය සම්පූර්ණ නැතිලා නිරෝගී භාවය ලැබේවා. ඉවගේ මේ ලෝකෙක ඉක්මනින්ම ඒවා සංගත රෝගී නැතිලා සියලු ලෝකවාසී සත්වයන්ට සුවසේ තම තමන්ගේ දෛනික ජීවන කටයුතු සිද්ධ කරගෙන යන්න මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ වගේ මද දිනේදී මේ ධර්ම දේශනා සඳහා දායකත්වය සැලසු ඒ පින්තුන්ට, ඒ වගේ මහා සංඝරත්නයේ උදසාය දානය සඳහා දායකත්වය සැලසු පින්තුන් හැම දිනාටම අද දිනේ පුරාම මේ සීල සමාදානයේදීලා, ඒ වගේ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන් හැම දිනාටම පවුල්වල දූ දරු ඥාති මිත්‍රයන් සී හැම දිනාටම මේ සඳහා යම් ආකාරයක උදව්වක් උපකාරයක් කරපු යම් තාකයක් නම් ඒ සියලු දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, රජුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, දඩයෙන් වසවි සාදීකින් කිසිම අන්තරාවක් නොම වේවා. කායික මානසික සුවසානී ලැබේවා. සම්බුද ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමති පර්සනා භාවනාවන් නිවුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනා චිත්තී විදි ලැබේවා. ඉදිරි දින තුනේදී මේ විදිහටම හැම දිනාටම මේ සීල භාවනා වැඩසටහනට සහභාගී වෙන්න සත්‍ය ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න සීල පහස විවරණ සැලසේවා අපි ආශිර්වාද කරනවා. දෙවියන්ට ඥාතීන්ට සියලු ලෝකවාසී සත්වයන්ට අපි පින් අනුමෝදන් කරමු. අද දිනේදී අපි රැස් කරගත්තු දාරතර පින් ධර්මයේ අනුමෝදන් වෙලා අපි සියලු දෙනා නොබි මිය පරලෝකීය ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනම් නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සබ්බදම් සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. නිමිනා පුඤ්ඤ කම්මේන මා විභා සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤේතු.
සාදු සාදු සාදු.
සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනා තේ සමිද්දතු.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ. මයත් පතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු.
Samina katam punyam mayan databbang. Sadhu sadhu anumodami. Okas dwaratena katan sabbang achyang kamatami bante. Okas kamami bante. Tutiyampi okas kamami bante. Tatiyampi okas kamami bante. Sadhu sadhu sadhu. Silavantang gunavantang punyakittang anuttarang. Dullabena mayalattang pastitung vanditung varang. Sariputta diteranang agatam patipatiya. Satta sirantaya vasam buddha puttan namamah. Sadhu sadhu sadhu.
Adi utumu Vesak Purapasalossak poho dineedi. අප සියලු දෙනාගේම හිතසුව පිණිස අපගේ ශ්‍රද්ධාව, දහම් දැනුම සහ චිත්ත ප්‍රසාදය වර්ධනය කරමින් එම ධර්ම දේශනාව සිදු කළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් සියලු කුසලානුභාවයෙන් ගරු ස්වාමින් වහන්සේට ඉදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගනිත්වායි අපි සාදුකාර පාත්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. වෙසක් පොහොය නිමිත්තෙන් රිපල් බෘක්හේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් පවත්වනු ලබන සිවුදින සීල භාවනා වැඩසටහනේ දෙවන දිනය වන හෙටත් පෙරවරු 8ට එම වැඩසටහන සූම් මාධ්‍ය ඔස්සේ විකාශනය වන බව සඳහන් කරන්නට කැමැතියි. ඔබ සැමට තෙරුවන් සරණයි.